අද දැන් ගැටලු එහෙම තියෙන්නේ.
කියන්න බලන්න. ආරම්භයක් ඇටියට මම ප්‍රශ්නයක් යොමු කරන්න. සාකච්ඡාවට ගමන් කරමු. දහම් මූලික අදහස මූලික කරේ හැටියට අපි අනිත්‍ය දුක්ඛ අනත්ත අනාත්ම කියන එක දැන් මට වැටහිච්ච අදහස තමයි අනිත්‍ය කියනකොට අපි සාමාන්‍ය විවහාරය ගන්නේ විවහාරික අර්ථයේ සාමාන්‍ය ලෞකික අර්ථයේ මොකක් කට්ටියක් අනිත්‍ය කියලා ගන්න යමක් බාර අරගෙන ඒක විනාශ වෙලා යනවා පැද්ද විදිහට යනවා අපි වශයෙන් පවත් ගන්න බෑ ස්ථිර වශයෙන් තියා ගන්න බෑ
ඒක දුකයි
ඒ එතන දුක මතනේ. ඒ කියන්නේ ඒක ලෞකික මට්ටමින් හරි තමයි. අනිත්‍යතාවය හරි. හැබැයි බුදුහාමුදුරු දේශනා කරපු අර්ථය ගන්නකොට අන්නේ අනිත්‍යතාවය තමයි අපි මොකද්ද කියන එක පැහැදිලි කරගන්නවා. අර කියපු මූලික අදහස තුල මට පැහැදිලි වෙන විදිහට ඒකෙන් පැහැදිලි වෙන්නේ අර ලෝකයේ තුලම අපි නැවත නැවත කාල ගෑම ලෝකයේ තුලම නැවත ඒක සංසිඳෙන්න ලෝකයේ තුල කලකිරෙන්න ඒක ප්‍රමාණවත් වෙනවා. ලෝකෙම ඉතර වීම කියන තැනදී ඒක ප්‍රමාණවත්ද කියන එක.
ඉතර වෙන මාර්ගයටවත් වැටෙන්නේ
නැහැ. ඔව්. ඉතර වෙන මාර්ගයටවත් වැටෙන්නේ නැහැ. ඒක තමයි ඉතර වෙන මාර්ගයට වැටෙන්න දැකිය යුතු අනිත්‍යතාවය මොකක්ද කියන කොට. ඒකේ බුදුහාමුදුරුවෝ දීලා තියෙන උපමා ඒ උපමයන් හරහා අපි ඒක පැහැදිලි කරගන්න ඕනේ. ඔබතුමා අපිට පැහැදිලි කරලා දෙන්න මේ අනිත්‍යතාවය අපි සාකච්ඡා කරමු. අපි හැම කෙනෙක්ම ඒ අනිත්‍ය බුදුහාමුදුරු දේශනා කරපේ අදහස් කරපු මේ ලෝකේ අනිත්‍යයි කියන ඒ අදහස අදහස ගන්නකොට අදහසක් අදහස කියන තැන පවා තියෙන ගැටලු පැහැදිලි වෙන්න ඕනේ. මේ අපි අහලා තියෙනවා ලෝකේ කියන්නේ බුදු කෙනෙක් පහළලා පෙන්නලා දෙන්නේ ලෝකේ කියන එකම මුලාවක් කියන එකනේ ඉස්බත්
ලෝකය කියන්නේ මුලාව. මුලාව තුලයි ලෝකය.
එතකොට ඒ තුල අපි ඒ මුලාව පැහැදිලි කරගන්න අවබෝධ කරගන්න අපි ඒ දැකිය යුතු පැහැදිලි කරගත්තු ප්‍රධාන කාරණා දැන් අපි කොහොමද අපි දන්න ටික අපි සාකච්ඡා වෙනවනේ ඔබතුමා තුළ
එක අනිත්‍යතාවය බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙනකල් කෙනෙකුට විද්‍යාමාන වෙලා තියෙන්නේ දීක
නැතිව.
ඔව්. ඒකට අනිත්‍ය කියන අනිත්‍ය වෙන්න බෑ. අනිත්‍ය කියන වචනේ තිබුණා සමාජය.
අනිත්‍ය කියන තිබුණා.
ඔව්. හැබැයි බුදු කෙනෙක් පෙන්නන අර්ථය මොකක්ද?
ඔව්. ඒකට
ඒ අර්ථය
බුදුහාමුදුරුවෝ
කියන තමයි ඒ අර්ථය අපි දැන් බුදුහාමුදුරුවෝ කියපු එකද කියලා හොයාගන්නේ කොහොමද මොකක් හරි කිව්වහම?
අපි ලෝකෙට අයිති දෙයක් නම්
හරි
ලෝකෙට අයිති දෙයක් නම් ඒක බුදුහාමුදුරු කීප එකක් වෙන්න
බෑ. ඔව් ඒ අර්ථය වෙන්න බෑ.
වෙන්න බෑ.
බුදු කෙනෙක් පහළ වෙන්නෙම ඊතර වෙන හැටි කියා දෙන්න නේද? එතට ඊතර වෙන හැටි කියන්නේ තවත් ලෝකෙට අයිති කතාවක් වෙන්න බෑනේ. ඒ එතකොට ඒ බුදුහාමුදුරු අනිත්‍ය කියන වචනේ යෙදුවේ ඊතර වෙන දර්ශනයට. ඒ අනිත්‍යයෙන් සියලු කෙලෙස් අවිද්‍යාව කැඩෙනකම්ම යොදන්න පුළුවන් එකක් අනිච්ච සංඥාව කියන එක. අනිච්ච සංඥා සූත්‍රයක තියෙනවා. එතකොට කෙසේ වඩන අනිච්ච සංඥාවෙන්ද මේ කෙලෙස් දුරු වෙන්නේ කියලා ඒකේ තනිකර තියෙන්නේ අනිච්ච සංඥා සූත්‍රය. ඊටත් වඩා මම කිව්වේ දැන් අපි බුදු කෙනෙක් කියපු අර්ථය නම් තවත් ලෝකෙට අයිති අදහසක් වෙන්න බෑ. ද ලෝකෙ තියෙන මුලාව මතනේ.
මුලාව
මුලාව. ඒකත් අන්නේ එක කැඩෙන විදිහේ දර්ශනයක්.
බුදුහාමුදුරුවෝ
තමයි මුලාව පෙන්නේ. මුලාව නැති වෙන නැත්තම් ලෝකෙ පිහිටන්නේ නැති ලෝකෙන් ඈතර වෙන විදිහේ දර්ශනයක් වෙන්න ඕන අනිත්‍ය හරි මොකක් ගත්තත් බුදු කෙනෙක් කියන අර්ථය. ඒකත් එක්ක බලනකොට ඒ එතර වෙන අර්ථය මතුවෙන එකක් වෙනවා. එතර වෙන අර්ථය කියනකොට ආයේ ලෝකේ කතාවක් එන්න බෑ. අවංශ කියපු එක හරි. ඒ ඒකම ලෝකය කිව්වත් අනිත් පැත්තෙන් මම කිව්වත් ඒත් හරි. ලෝකය කිව්වත් මම කිව්වත්
කෙලස් කිව්වත්
සක්කාය කියන්නේ
නේද? ඒක පළවෙනි දේ වෙන්න ඕන සක්කාය දිට්ඨිය කැඩෙන එකක් වෙන්න ඕන. අනේ ඒ ඒ ඒත් තව මේක බුදුහාඳුරෝ පෙන්නපු අර්ථයද කියලා බලන්න පුළුවන් එක. මොකද ඒ සක්කාය දිට්ඨිය කියන එක. එතකොට ඒ සක්කාය දිට්ඨිය කියන වචනේ කිව්වට දැන් ඒකේ අදහස සක්කාය සක්කාය කියනවා. ඒ ඒ සක්කාය කියන එක මොකක් කියලාද හිතන්නේ? සක්කාය දැන් බුදුහාඳුර වෙන මේ සක්කාය දකින්න එක උපමා දෙන්නේ අස්සලෝමෙන් අස්සලෝමිට විදින එක ලේසි එක දෙපළු වෙන්නේ. සක්කාය දකින්න එක ඊට වඩා අමාරුයි.
අමාරුයි.
ඒ කියන්නේ සක්කාය කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය කියනවා නේද? දැන් අපිට වැඩේ තියෙන්නේ දැන් සක්කාය කියලා අදහස් කරන්නේ මොකද්ද? අපේ මට්ටම. දැන් සක්කාය කියන්නේ පාලි වචනයක්, පංච උපාදානස්කන්ධය කියන්නේ
මේ කියලා
පාලි.
මම කියන දෘෂ්ටිය කියන එක සාමාන්‍ය සරලත්වය කියලා මම කියන දෘෂ්ටි මම සක්කාය කියන්නේ සමස්තයක් හැදෙට ගත්තොත් මමත්වයේ කියන එක
මමත්වය ඔව් තමා බව
තමා කියන තැන
ඔව් ඒකේ සක්කායට කිට්ටුවෙන් යන්නේ සොකීය සොකීයත්වය සොකීය බව කියන එක.
ඒ කියන්නේ
තාපක මමත්වයේ කියන එක
වගේ
තමයි. ඔව්. එතකොට අන්න දැඩිව දැන් ඕනවා. නෑ මම. දැඩිව හරි අඩුවෙන් හරි මමත්වයේ දෙනවා. අපි දැඩිව ගන්නවා කියලා කියනවා. ඒ අර උපාදාන කරනවා කියන එකට නේ දැඩිව ගන්නවා කියන්නේ. ඒක ඊට වඩා එන්න ඕන. ඒ කියන්නේ තමා කියන අදහසක් යෙදෙනවා නම් මම යෙදෙනවා නම් දැන් අර දැන් ලෝකෙ දෙයක්ක අනිත්‍ය කියනවා නම් ඒක හම්බ වෙන්නේ කාටද කියන එකත් එහෙම්මම තියෙනවා. ඒ කියන්නේ දෙයක් යමක් වෙනකොටම ඒ යමක් උනේ කාටද කියන ස්වභාවය තියෙනවා. එතකොට ඔන්න ඔය දෙකම අයින් වෙන විදිහ වැඩ පිළිවෙලක් වෙන්න ඕන මේ පෙන්නන. දර්ශනය කියන එක. තවත් මොකක් හරි ලැබෙනවා නම් ඒ අන්න තව බලා ගන්න පුළුවන් විදිහක් මේක බුදුදහම නෙවෙයි. ඒ කියන්නේ බුදු කෙනෙක් පෙන්නන අර්ථෙ නෙවෙයි. තවත් මොනවා හරි ලැබෙනවා නම් මේක මේකයි කියලා ඒක ආයේ දැනුමක් වෙනවා. ඒකත් එක්කම ලැබුණේ කාටද කියන ප්‍රශ්නෙත් තියෙනවානේ. මොනව හරි දැනගත්තා නම් දැනගත්තේ කවුද කියන මේක අනිත් පැත්තට තියෙනවානේ. ඒකට ඔන්න ඔය දෙකම කැඩෙන විදිහේ දර්ශනයක් වෙන්නවා. හරි. කරවවන්ස් කිව්වා වගේ ලෝකය කියන පැත්ත හරි මම කියන පැත්ත හරි ඔය දෙකම යෙදෙන්න බෑ. ඔය දෙකටම පහරක් වදින වැඩපිළිවෙලක් වෙන්න ඕන නේද? බුදු කෙනෙක් වෙන්නන අර්ථේ. එතකොට අපි අනිත්‍ය හරි වෙන මොකක් හරි ඕනම ධර්ම කරුණක් ගත්තොත් දැන් බුදු කෙනෙක් උත්සාහ කරන්නේ ඒ කියන්නේ අපි යොමු කරවන්නේ ඊතර වෙන පැත්තට එන්නනේ. ඊතර වෙන මාර්ගයට යොමු කිරීම. කාට හරි මොනවා හරි දේශනා කළා නම් ඒකෙන් එයා ඉන්න මානසිකත්වයෙන් ටිකෙන් ටික ගේනවා අර ඊතර වෙන කෘත්‍ය පැත්තට. ඒකත් එක්ක තමයි අනිත්‍ය කතා කරන්න ඉන්නේ. අනිත්‍ය කියලා යම් අනිත්‍ය කියන එකේ නිකන් එන අදහස් මොනවද අපි සාමාන්‍යයෙන් ගහුවත් දැන් මේ පහන් දැල්ල නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. නිට්ටයයි කියන්න බෑනේ අපිට. ඇයි අනිත්‍යයි කිව්වේ? අදහස මොකද්ද?
දිගටම
පවතින්නේ. එතකොට මේ දැන් දැල්ල හෙල්ලෙන්නේවත් නැහැ. අර නිකන් එක විදිහටම තියෙනවා. නේ. දැන් දිගටම පවතින්නේ නැහැ කියන්නේ නිවිලා යන හින්දානේ. දැන් නිවිලා නැහැ නේ. දැන් අනිත්‍යයි කියන්නේ. ඒ නිවෙනකොට නේ අනිත්‍යයි. නේද? මං ඇහේ දැල්ල නිට්ටයද අනිත්‍යද? මේ අපිට හොඳට එළිය තියෙන.
මේක දුෂ්මය පානක් වුණා.
අවුරුද්දක්
හැම එකේම තිර දදා
දිරදානවා. ඔව්. ඉවෙන්නේම නැත්තම්. ඒ කියන්නේ ඊට කලින් අපි මෙරිලා.
ආවිගේ
ඒක කවදා හරි නිලයයි කියලා. නෑ ඒකද අනි දැන් ඒ අනිත්‍ය දකින් ඒ අනිත්‍ය ලැබෙන්නේ අනාගතේනේ. ඒ කියන්නේ දැන් නෙමෙයි අනිත්‍ය. නේද? කවදා හරි දිනලා යනවා. එහෙම අනිත්‍යක් දැන් අනාගතේ ප්‍රාර්ථනා කරන්න එපා කිවන අනාගතේ ඇවිල්ලා නැහැ නේ.
එන්න
පෙර. ඒක බුදුහාමුදුරුව පෙන්නනවා නේ නේද? අතීතය ගෙවිලා ඉවරයි. අනාගතේ ඇවිල්ලා නැහැ. එහෙනම් මොකද්ද කියන්නේ? පච්චුප්පන්න යෝ ධම්මං තත්ත විපස්සති කියලා නේ කියන්නේ. නේද? ඒකට අනාගතයේ අනිත්‍යක් කියන්නේ ධර්මද්ද බුදු කෙනෙක්
පෙන්වන්නේ.
නෑ. දැන් අනිත්‍ය හම්බ වෙන්න ඕන නේ. අනිත්‍ය දැන් දකින ඥාන දර්ශනයක් වෙන්න ඕන.
දැන්
මොකක්ද නුවණ තියෙන්නේ? ඔව්. දැන් ආයෙ හුවත් ඇයි දැන් අනිත්‍ය? මම ඊට වඩා අහුවෙනවා දැන් මේ පුටුව. ඇයි මේ පුටුව අනිත්‍ය? පුටුව නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි නේ. ඊටත් වඩා අහුවෙනවා මේ පොළව නිට්ටයද අනිත්‍යද? ඇයි අනිත්‍ය?
කවිදේ
එක ආකාරව පවතින්නේ මේ
පවතින්නේ ඒක දැන් ඒ තරම් අනිත්‍යයෙන් මහින්දාම අපි අනාගතය ගැන හිතන්නේ දැන් මේ ධම කියන්නේ මේ මොහොතේ සංදිත්තිකයි කියලා කියන්නේ මේ මොහොත දකින්න
ඕනිකන් ඔව් දැන් ඔබ වහන්සේ කියන අනිත්‍ය බලන්න මේ මොහොතත් ඕන තව මොහොතකත් තියෙන්න ඕන මොකක් හරි එතකොට ඔය දෙක සංසන්දනය කරලා තමයි අපිට අනිත්‍ය කියන්න වෙන්නේ නේද
කියන්නේ අතීතේ කලබල
ඔව් දැන් මගේ ශරීරය අනිත්‍යයි ඇහුවොත් පොඩි කාලේ හිටිය හැටි නෙමෙයි දැන් කියනවා. ඒතර පොඩි කාලේ ෆොටෝ එකකුත් ඕන දැන් ෆොටෝ එකකුත් ඕන. ඔය දෙකම බලලා නේද ඒ අනිත්‍ය කියන්න වෙන්නේ. ඒ කියන්නේ අවස්ථා දෙකක් ඕන. නේද? දැන් මේ අහන්නේ එක අවස්ථාවක් ගත්තොත් අනිත්‍ය නැද්ද?
දහම කියන එක තත්ත්ව ඊපස්සේ තියෙයි ඒයින් දකින්න ඕනේ. ඒ
අපිට එක්ක අතීත එකක් ඕන නැත්නම් අනාගත එකක් ඕන නේ බ්‍රහ්මසේ කියන අනිත්‍ය බලන්න නේද මේ මොහොතේ දකින්න බෑනේ අනිත්‍ය එහෙම වුණා දැන් ඇයි මේක අනිත්‍යයි කියන්නේ يعني තව ටිකකින් නැති වෙන හින්දා නම් ආය අනාගතයට ගිහින් නේද අනාගතේ ගැන හොයන්න නෙමෙයි බුදුහාමුදුරුවෝ කිව්වේ.
ඒක දැන් මේවා කොහොමද හතරගෙන තියන්නේ මහ භූත වලින් කියලා. දැන් මහ භූත වල ස්වභාවය පවතින සම්මේලනය කියන එක.
ඔව් එතකොට අපිට යන්න වෙනවා දැන් මහ භූත කියලා කියන්නේ මොනවද? පඨවි ආපෝ තේජෝ වායු. නේ. ඒ හතරෙන් නම් හැදිලා තියෙන්නේ ඊළඟට කියනවා ඒ හතර එක විදිහකට නෑ කියලා නේ ඒ හතර එක විදිහකට නෑ කියන්නේ ආයේ කොහමද ඒ අනිත්‍ය මොකද්ද ආපහු අනාගතයට යන්න වෙනව නේද දැන් තියෙන විදිහ නෙමෙයි තව ටිකකින් කියලා යන්න වෙනව නේද
නෑ කරා
ඔව්
දැනුමක් වල ඥානයක් වගේ කියන්නේ හ්ම් කියත උත්තර නැහැ
නෑ නෑ ඒ අපි අනිත්‍ය කියන අදහස අපේ වෙනස් වුන්නේ නෑනේ. දැන් මං වහන්සේ කියපු අනිත්‍යමයි ඔබ වහන්සේ කියන්නේ තව විදිහට. පටවියාපෝතේජෝ ආයෝ හැදිලා තියෙන්නේ පටවියාපෝතේජෝ ආයෝ අනිත්‍ය නිසා මේක අනිත්‍යයි. දැන් අහුවත් ඇයි පටවිය අනිත්‍යයි කියන්නේ? ඒක විදිහට පවතින්නේ නැහැ කියලා. ආ ඒකම තමයි නහසත් කියන්නේ. එක විදිහට පවතින්නේ නැහැ කියන්නේ තව ටිකකින් බලන්න ඕනේ මේක මේ විදිහද කියලා.
ඒක පේන සභාවය
දැන් ආපහු කාලයට අහු වෙලා නේද?
ක්ෂණයක්
හරි කාලයට අහු වෙලා නේද? අපිට ඊළඟ අවස්ථාව ඕන නේද මේක අනිත්‍යයි
කියන්නේ.
ඒක විපරිණාමය කියලා කියන්න පුළුවන්. අනිත්‍ය කියන එක දැන් මේ මොහොතේ අනිත්‍ය නැද්ද?
තියෙනව ප්‍රකට නැහැ.
කොහොමද ප්‍රකට? ප්‍රකට වෙන්නේ කොහොමද? දැන් නෝක තමයි. ඒක තමයි විතර ගන්න. එතකොට ඒ අපි දන්න අනිත්‍ය දැන් දෙයක් පනෝලා ඒකට මොනව හරි වෙන්න ඕනනේ. මේ දැල්ල පනෝලා ඕක නිවිලා යන්න ඕන. එතකොට තමයි අනිත්‍ය. නිවුනේ නැත්තම් එහෙම බැරි වෙලා දොස් වහේ බාන උනොත් එහෙම හරි ප්‍රශ්නයක් වෙන්නේ.
අනිත්‍ය බලන්න බැරි වෙනවා.
ඔව්. එතකොට ඔන්නෝක තමයි අපි ඒකට ලං වෙලා ඒක ඇත්ත කියලා අරගෙන ඒකේ මොකක් හරි ලක්ෂණයක් කියනවා.
හරි. අනිත්‍ය කියන්නේ නිච්චේවත් නේද මාත්‍ය? නිච්ච
නෑ නෑ ඒ නිච්ඡං වා අනිච්ඡං වාති කියලා ප්‍රශ්නයක් අහන්නේ. නිට්ඨයද අනිත්‍යද කියලා ප්‍රශ්නය අහන්නේ. චක්කුම් වික්කවේ නිච්ඡං වා අනිච්ඡං වාති. ඇස නිට්ඨයද අනිත්‍යද කියලා. ඒ ඒ ඒ දෙපැත්තෙන්ම අහන්නේ. නේද? එතකොට අනිත්‍යයි කියලා නිට්ඨරේද? අනිච්ඡං බන්තේ.
ඉතින් චුට්ටක් අපේ නිච්ඡයි කියන එක මොකක්ද කියලා
චුට්ටක්. ඔව් නිච්ඡං කියන්නේ දැන් අපිට ඇත කියලා ගන්න පුළුවන්. පිහිටලා යමක් දැන් අයන්නේ එක තමයි මම මේ කියන්නේ දැන් දැල්ල කියලා යමක් පිහිටෝලා ඊට පස්සේ ඒකේ විස්තරයක් තමයි අපි දන්නානේ දැන් ඕක ලෝකෙට අයිති අනිත්‍ය ඒ කියන්නේ අපි දැල්ල කියන එකට අපිට වචන හතරක් තියෙනවා ලං වෙලා අල්ලගෙන දැසගෙන බද්ධ වෙලා උපය උපාදාන අභිනිවේස විනිබද්ද කියලා වචන හතරක් දෙනවා. උපය කියන්නේ ලං වුණා. උපාදාන කියන එක දන්නවන්නේ. අල්ලගත්තා. ඊළඟට අභිනිවේස බැසගත්තා. විනිබද්ද. ඒකටම බැඳිලා දැන්. ඒකෙන් තොරව කතා කරන්න බෑ. ඒකට ඒකට බද්ධ වෙලා තමයි ඕක නැති වුණොත් අනිත්‍යයි.
ඒ
කියන්නේ
තියෙන දෙයක
දෙයක් කරලා දෙයක් කියලා අරගෙන
ඉවරයි. දෙයක් හම්බ වෙලා ඉවරයි.
හම්බ වෙලා ඉවරයි. ඔන්න ඔය දෙයක් කියලා හම්බ වෙනකොට මම නැද්ද? ඉන්නානේ.
හම්බ වෙලා ඉන්නවනේ.
හම්බ වෙච්ච කෙනා ඉන්නවා. ඒ දෙයක් කියන එක ලෝකේ නැන්කේ අර ලෝකේ ලෝකේ තියෙනකොට මම ඉන්නවා. ලෝකේ යමක් කතා කරනවා කියන්නේ මම යෙදිලා.
ඔව්. ඒ කියන්නේ මම මෙතන අප්‍රකටයි.
අප්‍රකටයි. දැන් අපි අල්ල ගන්න ඕනේ යමක් ලැබුණා නම්, ඒ කියන්නේ ලැබීමක් වුණා නම් ලැබීමක් වුණා නම් මම
යෙදිලානේ.
නේද?
මම හරි කෙනා ඉන්නෝනේ.
ඔව්. එතකොට දැන් දැල්ල කියලා ලැබෙනකොටම මම පහළ වෙලා ඉවරයි. තේරුණා නේද? අහන්න පුළුවන් දැල්ල කියලා ලැබුණේ කාටද? නැත්තම් දැල්ල කියලා දැනගත්තේ කවුද? නේද? එතකොට දැල්ල තියනවා කියලා දැනගත්තෙත් දැල්ල නිවිලා යනවා කියලා දැනගත්තෙත් මමනේ. දැල්ල දැන් තියනවා. තව ටිකකින් ඕක නිවිලා යනවා. ওই දෙකම දන්නේ කවුද?
මම.
එතකොට පේනවාද ඒ අනිත්‍යයේ මම දුරු වෙන්නෙත් නැහැ. දැල්ල කියන එකත් දුරු වෙන්නේ නැහැ. දැල්ලේ ලක්ෂණයකුත් හම්බෙලා නැහැ. දැල්ල මෙහෙමයි. ඔය දැල්ලට එක විදිහකට තියෙන්න බෑ. කියලා දැල්ලේ ලක්ෂණය. එතකොට මෙන්න මේක තේරුම් ගන්න. දැල්ලේ ලක්ෂණයක් කියන එක ලෝකෙටයි තියෙන්නේ. බුදුහාඳුරෝ පෙන්නන අනිත්‍යෙන් දැල්ල කියලා යමක් තිබුණා නම් ඔන්න ඕකෙන් එතර වෙන්න ඕන. ඒ කතාව යෙදෙන්න බෑ. හරි. ඒක ඒක මම අර උපමාවකින් කිව්වොත් දැන් අපිට මෙහෙ ඉඳන් ඈත මිරිඟුව පේනවා කියලා හිතන්න. අපි එතෙන්ට ගිහින් නැහැ. එතකොට දැන් දුමක් වගේ මොනව හරි තියෙනවනේ නේද? හරි. එතකොට අපිට මුලින්ම හිතන්නේ වතුර කියලා. ඔව්. ඊට පස්සේ අපි හොයාගන්නව නෑ උතන වතුර නෑ. වතුර වගේ පේන මීදුමක් තියෙන. මීදුම මොකක්ද මේ? මිරිඟුවක් තියෙනවා. එතන තියෙන්නේ මිරිඟුව කියනවා නේද? ඔව්. එතන කවුරු හරි හිටියොත් ඔවා ඉන්නේ මිරිඟුවේ නේද කියලා අපි අර ඉන්නේ මිරිඟුව තියෙන තැන. කියලා කියනවනේ නේද? දැන් බලන්න එතන ඉන්න කෙනා ටෝක ඇහුණා. ඔයා ඉන්නේ මිරිඟුවේ නේද? ඔතන මිරිඟුව නේද? වතුර නෑ ඔතන මිරිඟුව නේද? ඔව් දැන් එයාට මිරිඟුව කියලා එකක් තියනවාද?
ඔව්
එයා මිරිඟුව තියෙන තැන නෑ නෑ අරේ නෙමෙයි. එයා ඉන්න තැන මේ අපි දැන් මිරිඟුව අපිට පේන්නේ එතන අපි අහනවා ඔයා ඉන්න තැන මිරිඟුව තියනවා නේද? එයා මොකක් කියයිද? එයාට
යෙදෙන්නේ නැහැ
නේ හිමිකා. එයා ඉන්න තැන එයාට යෙදෙනවද? එයාගේ ආය ඈතක කතාවක් නෙමෙයි මේ අහන්නේ. එයා ඉන්න තැන.
යෙදෙන්නේ නැහැ යන්නේ
නේද? යෙදෙන්නේ නැහැ නේද?
ඔව්. ඇයි යෙදෙන්නේ නැත්තේ?
දැන්
නැහැ අපි උත්තර දෙන්න ඕනේ. නැත්නම් ඔය කියනවාට කියන්නේ
අපේ මිරිඟුව කියන එක දන්නවනේ නේ. නැත්නම් මීදුම දන්නවනේ. ඔව්. අපිට ඈත මීදුම පේනවා. එතෙන්ට ගියොත් මීදුම තියනවාද?
නැහැ.
නැහැ. හරි. ඈතට එක පේනවා මිස එතෙන්ට ගියොත් එහෙම එකක් නැහැ. ඒ දේ දුන්නත් ඔහම තමයි. මේ ඈතට පේනකොට එතෙන්ට ගියාම ලැබෙන්නේ නැහැ නේද? එතකොට බලන්න අන්න එයාගේ දැක්ම. දැන් අපි කියුවොත් ඔතන දෙය දුන්නක් තියනවා නේද ඔයා ඉන්න තැන. එයාට අදහසක්වත් තියනවද මොකක් ගැනද මේ කියන්නේ කියලා?
නැහැ.
නැහැ නේද? අන්න එයායි මොනව ගැනද ඔය කියන්නේ? නේද? ඔයා ඉන්නේ මීදුමේ නේද? මොන මොකද්ද මීදුම කියන්නේ? එතකොට ඉන්නේ මිරිඟුවේ නේද? මිරිඟුව කියන්නේ මොකද්ද කියලා එයා අහනවානේ. එයාට අදහසක්වත් නැහැ නේද?
නැහැ.
ඔන්න ඔය වගේ ගතියක් ඈතර වෙනවා කියන එක. හරි.
පැහැදිලි නැත්නම් පොඩ්ඩක් ප්‍රශ්න කරන්න
පුළුවන්. ඒ කතාවම නැති වෙන්න ඕන.
ඒ යෙදීමම නොයෙදීම. දැන් අපි නේද මාත්‍ය.
ඒ යෙදීමම යෙදෙන බවම අදාළ නැහැ. හරි. එතකොට එයා අහන්නේ ඕගොල්ලෝ මොකක් ගැනද කියන්නේ කියලා අහන්න යනවානේ. තේරුණාද? දැන් අපි කියන එක ගැන කතාවක් තියෙනවා නම් ඊතර වෙලා නැහැ. ඊතර වෙලා කියන්නේ ආයේ කතාවක් නෙවෙයි දෙන්න බෑ. ඔය
සමහරට මම දැන් අපි කතා කරපුවා මේ ඊතර ඇති වෙනව නැති වෙනව මොනවා හරි මේක හරි ආයේ පැවැත්මක් හරි මොනවා හරි කතාවක් යෙදෙනවා නම්
ආයෙක ලෝකෙටයි කියන්නේ. ආයෙ ලෝකෙටයි. දැන් ලෝකෙන් ඈතර වීම කියනකොට ලෝකේ කතාවක් ඉතුරු වෙන්න බෑනේ. නේද? එතකොට අපි දැල්ල නිට්ටිද අනිත්‍යද කියලා අහනකොට අපි ආ දැල්ල නිවිලා යන හින්දා අනිත්‍යයි නේ කිව්ව දැල්ල ගැන කතාවක් නේ කියලා තියෙන්නේ. නේද? දැන් දැල්ල තියනවා තව ටිකකින් දැල්ල නෑ කියන එකනේ කියන්නේ. ඕකම කියන්නේ මොකද්ද? දැන් මේ මොහොතේ ඇත. තව ටිකකින් නැත. තැතයි නැතයි ඇසුරු කරගෙන කියපු කතාවක් නේද? එතකොට මේ ඊතර වෙන දර්ශනයේ ඇත නැත ඇසුරු වෙන්නත් බෑ. අපේ කච්චානගත සූත්‍රයේ ලස්සනට පෙන්නනවා නේද? ඇත නැත ඇසුරු වෙනවා කියන්නේ ලෝකය. ලෝකය. නැත්තම් ඒ කච්චානගත සූත්‍රෙම අනිත් කැරලත් උපය උපාදාන අබිනිවේස විනිබද්ධ කියන්නේත් ලෝකය.
ඒක බැහැගෙන
උපය කියන්නේ ලං වෙනවා, උපාදාන කියන්නේ අල්ල ගන්නවා, අබිනිවේෂ කියන්නේ බැස ගන්නවා, විනිබද්ධ කියන්නේ ඒකටම නිකන් බද්ධ වෙලා වගේ. දැන් දැල්ලෙන් තොරව අපිට කතා කරන්න බෑනේ. දැල්ලෙන් තොරව අනිත්‍ය කියන්න පුළුවන්. අපි දැල්ලෙම මොකක් කරිද කියන්නේ? ওই දැල්ල වෙනස් වෙලා යනවා, ওই දැල්ල නැති වෙලා යනවා. ඒ එහෙමනේ කියන්නේ. දැල්ල නැතුව අනිත්‍ය කියන්න පුළුවන්. බෑ. එතකොට ඒ කියන්නේ අපි ඒකේ බද්ධ වෙලාමයි අපි හිතන්න පුරුදු වෙලා තියෙන්නේ. දැන් බුදුහාමුදුරෝ පෙන්නන විදිහ එහෙම නෙමෙයි වෙනස් කෝණයක්. ඒ කෝණේ තමයි ඒකට ලං වෙන්නේ නැතුව ඒක අල්ලගන්නේ නැතුව ඒක බැසගන්නේ නැතුව ඒකට බැඳෙන්නේ නැතුව ඊතර වෙන පැත්තකින් ඒක ගැනම ඒක උදව් කරගෙනම කතා කරනවා. හරි. ඕකටම තමයි මම අර වතුරේ බල්ලගේ කතාව ගන්න.
ඒකත් ගන්න ඕන.
දැන් බල්ලා වතුරට එබුණාම බල්ලෙක් ඉන්නවා කියලා ඌට
හිතෙනවනේ.
එතකොට දැන් අපි ඔය බල්ලා අනිත්‍යයි කිව්වොත් දැන් මලන ඔය දැල්ලා අනිත්‍යයි කියපු එක දැම්මොත් එහෙම ඔය බල්ලා ටිකක් වෙලා ඉඳලා නැති වෙලා යනවා. ඒක ඔබේ චිත්තක්ෂණයටත් ගේන්න පුළුවන්. ඒ ක්ෂණේව නැති වෙලා යනවා. ඒ බල්ලා ඒ ක්ෂණේ ඇති වෙලා ඒ ක්ෂණේ නැති වුණාද වතුරේ? එහෙම එකක් උන්නේ නැහැ නේ.
උපමාව දිගහැර කියන්නේ වෙන්නේ හැකියි උපමාව. ආ ධර්මෝ යහපත් වෙන මේ උපමාව විතරක්
ගන්න. වතුරේ බල්ලා කියන එක ඉතින් ඒක කියන්න දෙයක් නැහැ නේ. වතුරේ බල්ලෙක් හිටන්නෙම නැහැ නේ නේද? අපේ පැත්තට. ඒ බල්ලාගේ මානසිකත්වයට ඌ හිතන්නේ අන්න අනිත්‍ය. අයි බල්ලා අනිත්‍යයි කියනවා. ඒ බල්ලා අනිත්‍යයි කියනවා. ගෙන ඉවරකට ලං වෙලා අවක නැති වෙලා යනවා. ඇති උණ ගමන් නැති වෙනවා.
ওই බල්ලා බොරු එකේ.
ওই බල්ලා බොරු එකේ මොකක් හරි බල්ලව දාගෙන තමයි කතාව
කියන්නේ. ওই බල්ලා හම්බ වෙලාම නැති එකේ කටගෙනම නැති බල්ලෙක්
ඉන්නවද? නැංග ওই බල්ලා ගැන කතාව තියෙන තාක්කල් මුලාව දුරු වෙලාද?
නෑ.
නෑ. අනේ තනත් අර දැන් මිරිඟුවේ උපමාව ගන්න පුළුවන්. මිරිඟුව තියෙන තැනට ගියොත් මිරිඟු කතාවමයි දෙන්නේ. මේ බල්ලාගෙන ඇත්ත දැක්කො අපිට කතාවක් නෑ යෙදෙන්නේ නෑනේ. ඔය බල්ලා කියලා මොකක් හරි කියන්න පුළුවන්ද? ඔය බල්ලා කියනකොට මුලා වෙලා නේද? තේරුණාද? ඒතර ලෝකේ යමක් කියලා කියනකොටම මුලා වෙලා ඉවරයි. ඒ කියන්නේ ලෝකෙ පිහිටවල ඉවරයි. ඇතයි කියලා අරගෙනයි ඊට පස්සේ ඒක නැති කරන්න හදන්නේ. හරි? අර ඇත්තයි කියලා අරගෙන නැති කරන්න හදන එක තමයි අර ලං වෙලා අල්ලගෙන බැසගෙන බද්ධ වෙලා. උපය උපාදාන අභිනවේස විනිබද්ධ. ඊට පස්සේ ඕ මොන විදිහට නැහැ කිව්වත් අහු වෙලා ඉවරයි. හරි? දැන් හරිනම් අර බල්ලෙක් කියන කතාවම යෙදෙන්න බෑනේ. යෙදෙන්නේ මුලාව මතනේ. මේ ඔන්න ඔය වගේ තමයි දැල්ල කියලා කතාව යෙදෙන්නෙම මුලාව එක්ක. මේක ලෝකේ ඕනම එකකට අයිති මේ කියන කතාව. එකකට දෙකකට නෙමෙයි. ලෝකේ මොනවම හරි ගැන කතා කළා නම් මුලාව එක්කමයි අර. මුලාවත් කියන්නේ ලෝකේ තියෙන මුලාවයි. කියන්නේ අවිද්‍යාව නැතුව ලෝකේ කතාවක් පිහිටන්නේ නැහැ. අවිද්‍යාව එක්කමයි ලෝකේ. හරි? එකෙන් දැන් වතුරේ බල්ලා ඉන්නේ අවිද්‍යාව එක්කම මුලාව එක්කමනේ. මේ මුලාව නැතුව ඒ කතාව යෙදෙන්නේ නැහැ. හරි මුලාව යෙදුම් නැත්නම් එහෙම කතාවක් තියනවද?
නැහැ.
නැහැ. යන්නේ. ආ නැහැ. ඒ කියන්නේ අර මිරිඟුව තියෙන තැනට ගියා වගේ. හරියටම එතෙන්ට ගියාමනේ මුලාව දුර වෙන්නේ. අපිට මිරිඟුව තියෙන තැනට ගියා වගේ තමයි. ඊට පස්සේ ඔය මොකක් ගැනද කියන්නේ? උගල මොනවා හරි හදාගෙන නේද ඔය කියන්නේ? කෙන වතුරේ බල්ලෙක් හදාගෙන නේද කතා කරන්නේ? මිරිඟුව කියලා දෙයක් හදාගෙන නේද කතා කරන්නේ? මොකද එතෙන්ට ගියාම එහෙම කතාවක් නැන්නේ. එතෙන්ට ගිය කෙනා කියනවා උගලෝ සකස් කරගෙන නේද? හදාගෙන. මොකෙන්ද හදාගත්තේ? නොදන්න කම. හදාගත්තේ ඇත්ත නොදන්න ගමින් නේද? එතකොට ඔන්න ඔක තමයි දැන් අපිට ලෝකයේ තියෙන්නේ නොදන්න කම හින්දා විද්‍යාව හින්දා. ලෝකයේ තියෙන්නේ අවිද්‍යාව මත. ඒක අවිද්‍යාව දුරු වුණොත් ලෝක කතාවක් නැහැ ඊතර වෙලා. හරි. ඊතර වෙලා කියනවා නිවිලා කියනවා නේද? ඒ කර පාලියෙන් දෙන්නේ සංකතයි අසංකතයි කියලා කියන්නේ. සංකත කියන්නේ සකස් කරගෙන සකස් වෙලා. අසංකත කියන්නේ එහෙම කතාවක් නෑ. හරි.
අසංකත කියන නිවනටත් නේ.
ඒක තමයි. ඔව්. ඒ නිවන කියන්නේ
සකස්
නොවීම. ඒ සකස් නොවීම. සකස් වෙලා නෑ. සකස් කරගන්න නැතුව කතා කරන්න බෑ.
බෑ. මේ බල්ලා පොළුවක් මේක හටගෙන නැති එකක් ඉපදිලාම නැති එකක්
කියන්නේ. ඔව්. ඒ ඒ ඒක අරගෙන කතා කරනවා. ඒ කියන්නේ ඒක දැසගෙන ඉවරයි. ඒ කියන්නේ ඒ දැක්ම තුල එහෙම කතාවක් එන්න බෑ. හරි දැක්ම තුල දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන අර්ථේ ආවනම් අන්නේ දැක්ම. අනේ දැක්ම පිරිසිදු වෙනවා. ඒ දැක්ම තුල පේනවා කතා කළේ නොදන්න කමට. ලැබුණේ නොදන්න කමට. යමක් උනේ නොදන්න කමට. කියන දැක්ම එනවා. යමක් උනේ නොදන්න කමට. දැන් වතුරේ බල්ලා උනේ නොදන්න කමත් එක්ක. හරි. දැන් මිරිංගුව ලැබුණේ නොදන්න කමත් එක්ක. මිරිංගුවේ ඇත්ත දකින්න නම් මිරිංගුව තියෙන තැනට යන්න එපා. ඈතින් ඉඳන් බැලුවට අපි දන්නේ නැහැ නේ මොකද්ද කියලා. නේද? ඒකට අන්නේ එතෙන්ට ගියොත් ඒ උපමාවදී ඈතර වෙනවා. ඒ කියන්නේ මිරිංගුව කියලා කතාවක් යෙදෙන්නේ නැහැ. කතාව තියෙන්නේ නොදන්න කමත් එක්ක. ඈතට ගියොත් විතරයි කතාව තියෙන්නේ. ඒත් එතෙන්දී එහෙම අදාළත්වයක්ම නැහැ නේද? යදීමක්ම නැහැ නේද? අනේ යදීමක්ම නැහැ. ඒතර මොකද්ද යදුන්නේ නැත්තේ කතාව වෙන්නේ නැද්ද?
නැහැ.
ආ. දැන් කතාවම නැති වෙනවා. ඔක තමයි ඊතර වෙන. දැක්ම කියන්නේ.
අපි අහන ප්‍රශ්නෙට ඔතන උත්තරේ තියෙනවා ඉතින්
නේ. ඔව්. ඒක තමයි දැන් අනිත්‍ය කියන එක තමයි මේ අනිත්‍ය කියන්නේ ඊතර වෙන දර්ශනය ඉන්නවා. ඊතර වෙන දර්ශනයේදී ඔන්න ඔය දෙපැත්තම පේනවා. නොදන්න කමටයි කතාව. නොදන්න කම යෙදුන්නේ නැත්නම් කතාව යෙදෙන්න බෑ. මේ ethicalli මේ වේ. මේ නැත්නම් ඒ කතාවම නෑ. ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්මින් අසති ඉදං නහෝති.
නොහෝති කියන්නේ හෝති කියන්නේ වෙන්න බෑ.
නොවේ.
හෝති කියන්නේ වෙනවා කියන්නේ. ඔව්. මේ ඉදාලි මේ නොවේ නේ.
ඒක නොවේ කියනකොටත් අපිට අරක නෑ කියන අදහසට යන්න ඉඩක් තියෙනවා. ඒක අදහස නෙවෙයි. දැන් හේතුව තියෙනකොට ඵලය තියෙනවා. හේතුව යෙදුන් නැත්තම් ඵලය කියන කතාව එන්න බෑ. يعني ඉපදිලාම නෑ. තියෙන දේ නැති වුණා නෙවෙයි. තේනවා. يعني හේතුයේ කතාවක් නැත්තම් ඵලයක කතාවකුත් නැහැ. ඒ දෙන්නේ. එතෙන්ට තමයි එන්නේ. මේ දර්ශනේ ආවොත් මේ පිහිටලා පිහිටවන්න විදිහක් නැහැ නේ. ඇත කියලා ගන්න විදිහක් නැහැ නේ. දැන් ඒ දර්ශනේ තිබුණොත් ඒ කියන්නේ යමන මිරිංගුව තියෙන තැන හිටියොත් එයාට ඇත කියන්නේ මොකද්ද? කතාවක් නැහැ නේ. ඇත කියලා කියන්න විදිහක් නැහැ. ඒ කියන්නේ යෙදෙන්නේ නැහැ. ඒක පිහිටලා ඉන්නේ නැහැ. හරි. දැන් එයාට අයින් කරන්න වෑයම් කරන්න ඕනද?
පිහිටලා
නැහැ. නැදන් වතුරේ බල්ලාගේ ඇත්ත දන්න කෙනාට වතුරේ බල්ලා අයින් කරන්න උත්සාහ කරන්න ඕනද? පිහිටියේ නැත්තම් නැති කරන්න උත්සාහයක් ගන්නද? ඒක මෝඩ ගමන්නේ. ඒ බල්ලව එලෝලා දාන්න කියලා හිතන එක මෝඩ ගමන්නේ. තේරෙනවද? ඒත් පිහිටලා ඉන්නෙත් නැහැ, ඒ නැති කරන්න වෑයම් කරන්නෙත් නැහැ. මොකද ඒ අවබෝධය තුල දැක්ම තුල
කියන්නේ වචනේ අවබෝධය කියන්නේ
ඒ දැක්ම
සත්‍ය
සත්‍ය දැකීම. ඒ දැක්ම පිරිසිදු වෙන්න ඕන දිට්ඨිය සුප්පටිවිද්දා කියන්නේ දැක්ම පිරිසිදු වෙන්න ඕන. ඒ ඊතර වෙන දර්ශනයක් ඇහෙනකොට අපිට ඒ මේ කියන්නේ මේ වගේ දෙයක් කියලා දැක්ම පිරිසිදු වෙන්න ඕන. ඊට දැන් අපි බල්ලට මුලා වෙලා ඉන්න බල්ලට කියා දෙන්න යනවා. ඔයා ඉන්නේ මුලාවක. නේ මුලාවටයි ඔය බල්ලෙක් හම්බ වෙන්නේ කියන එක එයාට ඒ දැක්ම කොහෙන් හරි පිරිසිදු වෙන්න ඕන නේ ඉස්සෙල්ලා. කොහොමද ඕක එයාට කියා දෙන්නේ කියලා බලන්න. දැන් මෝඩකමටයි බල්ලෙක්ගේ කතාව තියෙන්නේ කියන එක එයාට පැහැදිලි කරන්න පුළුවන්ද? අපි හිතමු බල්ලට කතා කරන්න පුළුවන් කියලා. දැන් කොහොමද බල්ලට කියා දෙන්නේ? බල්ලා දැඩිව ඉන්න අර ඉන්න හින්දාමයි මට පේන්නේ කියන එක. හරි?
හරි.
දැන් කොහොමද ඌට ඇත්ත කියා දෙන්නේ? හරි. එතකොට යාට මේ බල්ලව උදව් කරගෙනම පරීක්ෂණයක් කරන්න විදිහක් කියන්නේ.
ජුරු හැබැයි මේ මදුවෙන්.
එතකොට ඒ බුදුහාමුදුරුවෝ පෙන්නන අනිත්‍යදී යමක් පිහිටවන්න බැරි වෙන්න ඕන. ද පිහිටන්නේම පිහිටන ගතිය තමයි නිත්‍ය කියන්නේ. පොරොත්තු මහසාර
අපහැදිලිද පොඩක් ප්‍රශ්න කරන්නේ. පොත අපහැදිලි
වෙනවනේ. ඒ කියන්නේ ලෝක ලෝකාර්ථයේ ත්‍රිලක්ෂණෙනේ ලෝකෝත්තරාර්ථයේ ත්‍රිලක්ෂණෙනේ එන්නේ පිහිටන්නේ නැහැ කියන අදහස.
ඔව්
පිහිටන බවම නිත්‍ය.
ලෝකාර්ථය අරට.
නෝ ලෝකයා ඉන්නේ නිත්‍ය සංඥායමයි. සත්‍යයා ඉන්නේ නිත්‍ය සංඥායමයි. අර විපල්ලාස කියලා කියන්නේ.
ඒක ඇත සහ නැත කියන දෙකම.
අයි නිත්‍ය සංඥාව තව විස්තර කළොත් ඒක ඇත කියන කතාවක් තියෙනවා නැත කියන කතාවක් තියෙනවා. මේ දැල්ල දැන් ඇත තව ටිකකින් නැත.
ඒක බාරගෙන කතා කරන්නේ.
ඒක බාරගෙනයි ඒ කියන්නේ පිහිටෝලයි කතා කරන්නේ. ඒකට ලං වෙලා ඒක අල්ලගෙන තමයි කතා කරන්නේ. හරි. එතකොට මේ ඊතර වෙන අනිත්‍යදී දැල්ල කියන කතාවක් තිබුණා නම් ඒ තියෙන්නේ නොදන්න කමත් එක්ක. හරි දැන් වතුරේ බල්ලා කියන කතාව තියෙන්නේ නොදන්න කමත් එක්කනේ. ඒ උපමාන ඉදි වෙනව නේද? යමක් යමක් කියනකොටම පිහිටෝලා ඉවරයි. කියන්නේ ඇතයි කියලා අරගෙනනේ කතා කරන්නේ. නැහැ ඇතයි කියලා අරගන්නේ නොදන්න කමට. අවිද්‍යාව එක්ක, මුලාව එක්ක. ඒක හැබැයි අපිට පේන්නේ නැහැ. මොකද අපි ලෝකෙනේ ඉන්නේ. ලෝකයා, සත්වයා කියනකොට අපි මේවා තියෙන දේවල් කියලා පිළි අරගෙන ජීවත් වෙන බව තමයි සත්වභාවය කියන්නේ. එක සත්‍යයා ඉන්නේ අනිත්‍යේ නිච්ච සංඥා විදියන විපල්ලාසය. කියන්නේ ඇත්ත නෙමෙයි ඒක.
ඔව් විපල්ලාසය
කියන්නේ විකෘතියක්. සතර විපල්ලාස කියලා කියන්නේ විපල්ලාස හතරක තමයි
අනවගත්තේ. අනවගත්තේ කියන්නේ විපල්ලාස කියලා කියන්නේ දිට්ඨ සුත
නෑ නෑ නිට්ඨ අනිච්චේ නිච්ච සංඥා දුක්ඛේ සුඛ සංඥා අනත්තේ අත්ත අසුභේ සුභ ඔය හතරම අනිත්‍යත්ව තමයි සත්වභාවය කියන්නේ. සත්වභාවය කියන්නේ ඔය අනිත්‍යත්ව
සුත අත්ත සුභ කියන සංඥානේ අපි ඉන්නේ.
ඔව් නিত্য සුඛ අත්ත සුභ
විපල්ලාසය
විපරීතයි
විපරීතයි
ඇත්ත යථාභූත ස්වභාවය නෙමෙයි පවතින ඇත්ත කියන්නේ අනිත්‍ය දුක්ඛ අනත්ත අසුභ. ඕක වෙනස් කරගෙන ඉන්න එකම තමයි සත්ව භාවය කියන්නේ.
ඒක මෙහෙමයි මේ ඒක වෙනස් වෙලා ආ ඉන්නවා කියන එක කියන්නේ නැහැ නේ.
ඔව්. සත්ව භාවය කියනකොට වෙනස් වෙලා. ඒ කියන්නේ නිට්ටය කරගෙන.
ඒ කියන්නේ අපි ඉන්නේ සත්ව භාවයේ.
සත්ව භාවයේ
තමයි ඉන්නේ. ඒ කියන්නේ ඒක අනිත් පැත්තේ ඉන්නවා කියන එකත් අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ කියන එකේ යෙදෙන්නේ නැහැ ඉන්නවා. දැන් මම අනිත්‍යයේ ඉන්නවා. මම දුක්ඛයේ ඉන්නේ. මම අනාත්මයේ අසුබේ ඉන්නවා කියන එකක් යෙදෙන්නේ නැහැ නේද? එතන අවබෝධයනේ.
අර නিত্য භාවය කියන එක යෙදෙන්නේ නැති වෙන්න ඕන. ඒක නিত্য භාවය තියෙන්නේ මුලාව මතන. අර වතුරේ බල්ලා ඉන්නේ නොදන්නකම මත වගේ නিত্য භාවය තියෙන්නේ නොදන්නකම මත. අවිද්‍යාව මත.
දැන් මුලාව අයින් වුණා. අවිද්‍යාව අයින් වුණොත් යෙදීම යෙදෙන්නේ
නැති. කතාවම නැති වෙනවා.
කතාවම නැති වෙනවා
වචනයක්. ඒකට තමයි ඊතර වෙනවා කියන වචනේ දාන්න පුළුවන්.
සංස්කාර නිරෝධ
කියන්නේ අන්නෝ සංස්කාර
මතක නැතුව.
ඒ කියන්නේ සංස්කාරය කියන්නේ සකස් කර ගැනීම කියන්නේ වතුරේ බල්ල සකස් කරගත්තේ නොදන්න කමට.
ඇයි පිළිදලා හිටියේ?
පිළිදලා හිටියේ. හැබැයි සත්‍ය දැක්කොත් පිළිපීම සකස් කර ගැනීම සකස් කර ගැනීම වැරද්ද නේද මතුවේ. සකස් කරගත්තේ නොදන්න කමට.
සංස්කාර නැහැ.
සංස්කාර නිරෝධ කියන්නේ නිරෝධ කියන්නේ සකස් කර ගැනීම වැරද්ද දකිනකොට ආය සකස් කරගන්නට යෙදෙන්නේ වැරද්දට සකස් වුණා මිසක ඇත්ත දැක්කොත්
දින අමුතුවේ සංස්කාර නිරෝධ කරන්න
දෙයක් නෑ දෙයක් නෑ සත්‍ය දැක්කා ඒ කියන්නේ නිරෝධයි කියන්නේ ඒක යථාර්ථයේ අවබෝධ වුණා හටගෙනම නැති බව වැටුණා
එතකොට
නිරෝධ ධර්මයම තමයි
ඒක ඒ කියන්නේ සංස්කරණය සකස් වෙන බව තියෙන්නේ මුලාවෙක් නොදන්න කමත් එක්ක අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන්නේ අවිද්‍යාව තියනකන් තමයි සංකාර. හරි. අවිද්‍යාව යෙදුන් නැත්තම් සංකාර කතාව යෙදෙන්නේ නැහැ. අවිද්‍යාව තියනකන් සංකාර. ඒ කියන්නේ නොදන්න ගම තියනකන් වතුරේ බල්ලා ඉන්නා වගේ.
නොදන්න. අපි කන්නඩියක් ගාවට ගියාම අපි අනිත් පැත්තට ඉන්නා වගේ. එහෙම ගන්නත් පුළුවන් බල්ලා වතුරේ බල්ලා ඉන්න එක අපි අපිට වැඩ කරගන්න පුළුවන් අපි කන්නඩියක් ඉස්සරහට ගියපම අපිට ආපහු පේනවා අපි කන්නඩිය ළඟට ගිහලා දැන් කොල්ලෙක්
ඉන්නවා ඇඳුම් ගන්න කන්නඩිය ළඟට ගියාම අපිට පේනවා ප්‍රතිබිම්බේ නේ ප්‍රතිබිම්බේ පේන
එතකොට
එතන මට
එතන ඒක උදාහරණයක් ගන්න බැරි
පුළුවන් එතන මෙහෙමයි
දැන් අදහස හරියට ගන්න ඕන
අදහස ගන්නවා ඒක මෙහෙමයි දැන් අර ගොඩ ඉන්න බල්ලා වතුර වල ඉන්න වතුරේ බල්ලා ඇත්ත කරගත්තනේ දැන් අපි කන්නාඩි ගාවට ගියාට ඒකේ තියෙන ප්‍රතිබිම්බේ ඇත්ත කරගන්නේ නැහැ අපිට ප්‍රඥාව තියෙන අපිට මෙන්න මේකයි මේ විදිහට යෙදෙන්නේ කියන එක නේද ඒ කියන්නේ කන්නාඩි යෙදෙන්නේ
හා
මෙන්න මේ විදිහට
දැන් කුරුල්ලෙක් කර කන්නාඩියට කොටන්නේ
ඌට ඒක ඇත්ත වෙනානේ ඒකේ ඌ නිත්‍ය වෙලා තියෙන්නේ හැබැයි යථාර්ථයෙන් අපේ පැත්තෙන් බලනකොට අපි දන්නවා එහෙම එකක් යෙදෙලම නැහැ. ඌට යෙදීමම අපේ පැත්තෙන් බලනකොට එතන කතාවක්වත් දෙන්නේ නැහැ. ඌගේ නොදන්නකමට මෝඩකමට එතන කොටලා ඒක ඇත්ත කරගෙන සමහර බල්ලෝ එනවා. දැන් පුරාණිය ඒ කියන්නේ බල්ලා දැකලා තියෙනවානේ කන්නාඩි ගාවට
ගිහින් ඌ
කන්නාඩි ඌ කර ඌ විරුද්ධ ඇහිලා ඒ විරුද්ධ ඇහිලා පුරාණිය මොකක්ද කියන්නේ? බල්ලෙක්
යෙදීමක් ඇති කරගන්නේ එයා හිතනවා අර අරගේ
තව බල්ලෙක් ඉන්නවා.
තව බල්ලෙක් ඉන්නවා කියන හැඟීම එනවනේ. අන්නේ හැඟීම.
ඔව්.
අනේ ඒ හැඟින බව තමයි මඤ්ඤණාව කියන්නේ.
මඤ්ඤණාව
කියන්නේ. හැඟින. හැඟින බව.
හැඟිනවා කියන්නේ
හැඟෙනවනේ.
දැන් අපිට මේ ලෝකයේ කියන නිරන්තර හැඟීමකින් වෙලින්නේ අපිට නේ.
ඔව්.
මම ඇත. එක්ක මම නැත. ඒ දෙකම මත පිළිලා තමයි අපි කතා කරන්නේ. අර අර බල්ලට කන්නාඩි එක්ක බල්ලෙක් ඇත කියලා ගන්නවා එක්ක නෑ කියලා ගන්නවා ඔය දෙක මත උ පිහිටලානේ අර බල්ලා කියන එක මත පිහිටලා තමයි සියලු කතා කතා කරන්නේ. ඉතින් අපි දන්නවා මේ සියලු කතාවල මුලාව මොකක්ද කියන එක අපිට මේ පැත්තින් බලනකොට උගේ උගේ ගත්ත මුලාව අපිට තේරෙනවා. පැහැදිලිද මම මේක දෙත් එක්ක අදහස? ඉතින් අපි කන්නාඩියක් ඉදිරියට ගියාට පස්සේ අපිට මේ මුලාවෙන් කන්නාඩිය ඇතුළ අපි දකින්නේ නෑ. අපි දකින්නවා කන්නාඩි ඇතුළ කවදාකවත් මම එතන යෙදීමක් විදිලා නෑ. එහෙනම් අපිට ප්‍රතිබිම්බය තුල අපි කවදාකවත් අර බල්ලා රැවටුන ආකාරයට අපි
ආයෙත් ටීමේ වෙනසක් තියෙනවා. අපි කරන්නේ මේක සකස් කරගන්න විතර.
ඔව්.
අර අරට අර ඇත්ත කරගන්න.
ඒක තමයි අර උදාහරණේ තමයි ගන්න තියෙන්නේ මහත්තයා. බල්ලා කන්නාඩියට මෙවයිනකොට බල්ලා තව ඒකට ඇක්කින් දාන්නේ. උටේක ඇත්ත යථාර්ථයක් මේ සයිස් එක ඇත්තක් වෙනවා. හැබැයි එහෙම ඌට ඇත්ත කියන එකම සම්පූර්ණ මුලාව මත මේක ඇත්තක් වෙලා මිසක යථාර්ථය දකිනකොට මේ මුලාව කියන එක ඇත්ත දකිනකොට එහෙම දෙදීමම වැරද්ද තියෙනවා. එනවා දැන් බල්ල කන්නාඩියේ ලැබෙනකොට ඌගේ ගොරවන ඔක්කොම සියල්ලම ඌගේ මුලාව මතනේ වෙලා තියෙන්නේ. හැබැයි අපි පැත්තේ සත්‍ය දකිනකොට එහෙම එකක් වෙලා නැහැ.
බල්ල වුණත් දැන් කන්නාඩිය දිගට මේකට එහෙම ඉන්නේ නැහැ නේද? අර ඌ රීව කරලා වටෙන් ගිහිල්ලා බල්ල එහෙම බලනවානේ තව එකෙක් ඉන්නවද කියලා. ඊට පස්සේ ඌට සමහරට තේරුම් යනවා ඇති මේක වෙන්නේ.
ඒක තේරුම් ගත්තොත් දැන් පොඩි කාලේ පොඩි ළමයිනුත් ගිහිල්ලා බලනවා නේද පිටිපස්සේ
බලනවා
අල්මාරියේ හැම අර කන්නාඩි තියෙනකොට අනිත් පැත්තෙන් ඔව් ආ
බලනවානේ ඇති සමස්තෙටම ඇත්තටම නේ ඒක මේ ධර්මතාවයෙන් තෝරගන්න මොකද්ද මේ යෙන්නේ යෙදෙන්නේ
කියන එක ඒ කියන්නේ මුලින්ම අහුවෙන්නේ නොදන්න කම තමයි පොඩි ළමයා වගේ පොඩි ළමයා තර බල්ලා වගේ නේ තමයි ඒ කියන්නේ අපිත් එහෙම තමයි පොඩි කාලේ ඕක දැනගන්නකම් අර බහන්ද කිව්වේ ඒක කවදා හරි දැනගත්තොත් ඇත්ත දැනගත්තොත් ආයි දෙහින් පිටිපස්සේ හොවන්නේ නැහැ නේ කන්නාඩි පිටිපස්සේ නේද අන්න ඒ දැන ගන්නවා කියන එක තමයි නොදන්නකම අයින් වෙනවා වගේ එක ඊ නොදන්නකම තියෙන තාක්කල් අරක පිහිටනවා එතන ඇතයි කියලා ගන්නවා හරි ඔන්න ඇතයි කියලා ගන්න එක තමයි නිත්‍ය සංඥාව කියන්නේ තියෙන දෙයක් කියලා බාර අරන් ඉවරයි. ඒකට තියෙන දෙයක් කියලා බාර ගත්ත ගමන් කවුද ඒක බාරගත්තේ කතාවත් ඒකෙම යෙදිලා නේද? වතුරේ බල්ලා කියනකොටම කාටද බල්ලා හැදුනේ කියන එකත්
යෙදිලානේ.
ඒ ලැබීම කියන්නේම මම ඉන්නවා කියන එක නේද? ලැබුණ කෙනා ඉන්නවා නේද? දැනගත්ත කෙනා ඉන්නවා. යමක් දැන ගන්නවා නැත්තම් ලැබෙනවා කියන්නේම මම යෙදිලා ඉවරයි. හරි, ඔය දෙක වෙන් කරන්න බෑ. ඒකයි මේ අවිද්‍යාව යෙදෙනවා කියනකොට යමක් ලැබෙනවා කියන එකක් තියෙනවානේ. ඒ එක තව විදිහකට සංඛාරය වෙලානේ. ඒකට ඒ බව දන්නේ නැති කෙනාට ওই දෙකම එකට පිහිටලා තියෙනවා. ඒ කියන්නේ ලැබෙන බවයි ලැබෙන කෙනයි වෙන් කරන්න බෑ. තේරෙනවද මේ? වතුරේ බල්ලයි ගොඩ ඉන්න බල්ලයි වෙන් කරන්න බෑ. වතුරේ බල්ලා ඉන්න තාක්කල් ඒක දැනගත්තු බල්ලා තින්නේ නැහැ. එකක් වෙනම තියෙන්න බෑ. හරි ඒ අර වෙන් කරන්න බැරි කතාවකුත් මෙතන තියෙනවා ඒක අර
ඒක ඇත්ත වෙලා තියෙන තර ඒ කියන්නේ මේක දැල්ල ඇත්ත වෙන තාක්කල් මමත් මෙතන ඉන්නවා
අන්න හරි දැල්ල ලැබුණේ කාටද
ඔව් මටනේ නැත මේ දැල්ල
මටයි දැල්ල තියෙන්නේ
එක්කෝ දැල්ල නිට්ටියයි කියලා ගත්තා දැල්ල නිට්ටියයි කියලා ගත්තා
ඔව් දැන් මම නැතුව දැල්ල පිහිටන්නත් බෑ අන ඕක තේරුම් ගන්න ඕන
හරි ඒක
ඒක දෙපැත්තම දැන් අර කන්නාඩිය අපිට එක පැත්තක් මිස් වෙනවා මේ සාමාන්‍යයෙන් ප්‍රතිබිම්බේ පැත්ත විතරනේ යල්ලන්නේ දැන් අපහස කියන්නේ නම් අපි කන්නාඩියක් ඉස්සරහට ගියොත් කියලානේ දැන් අපි කතා කරන්නේ එහෙමනේ දැන් බලන්න මේ බිත්තියක් ඉස්සරහට ගියොත් මාව පේනවද කන්නාඩියක් ඉස්සරහට ගියොත් නේ පේන්නේ ප්‍රතිබිම්බේ දැන් විත්‍යක් ඉස්සරහට ගියාට ප්‍රතිබිම්බේ පේන්නේ
නැහැ
පරාවර්තනයක් නැහැනේ හැබැයි අපි මේ නිකමට හිතන්න විත්‍ය පොලිෂ් කරනවා මොකක් හරි කරනවා ප්‍රතිබිම්බයක් හැදෙන විදිහට හරි එහෙම වුණත් අවදුරටත් ඕක විත්‍ය කියයිද කන්නාඩිය කියයි කන්නාඩිය
කැටපත්තෝ
ඔව් කටවත් පවුර ගන්නත් බෑ. ඒක විනේ ගන්නෙ. දැන් මේකේ බැරි වෙලාවත් ප්‍රතිබිම්බයක් හැදුනොත් මම මේ කියන්න හදන්නේ කණ්ණාඩිය උපදින හැටි. ප්‍රතිබිම්බයක් ඉපදුනොත් කණ්ණාඩි බවත් උපදිනවා නේද? තේරුණාද? එතකොට කණ්ණාඩිය තියෙන කණ්ණාඩියක් ඉස්සරහට අපි ගියාද අර ප්‍රතිබිම්බේ එකයි කණ්ණාඩි කතාව තියෙන්නේ. ප්‍රතිබිම්බ හදන තාක් විතරයි කණ්ණාඩිය පවතින්නේ. ඔබ දැත්ත අපිට වෙන්නේ. අපි හිතන්නේ කණ්ණාඩිය මුලින් තියෙන්න ඕන. අපි එතෙන්ට යන්න ඕන. එහෙම එකක් නැහැ. ප්‍රතිබිම්බ හැදෙන්නේ නැත්නම් කණ්ණාඩියක් කියන කතාව තියනවාද?
නැහැ.
කියන්න බෑනේ. එතකොට ප්‍රතිබිම්බයක තමයි කණ්ණාඩිය උපදින්නේ. ඒ දෙක වෙන් කරන්න බෑ. ඒ කියන්නේ කණ්ණාඩියයි ප්‍රතිබිම්බයයි දැන් අපි වෙන් කරලා කතා කරනවානේ.
කණ්ණාඩිය තිබ්බොත් ප්‍රතිබිම්බයක්
තියෙනවා. ඒ දෙක එකට කතා කරන්න ඕනේ. ඒ ප්‍රතිබිම්බයක් වෙන් කරලා ගේන්න බෑ නේද?
ඇහැට දාන කණ්ණාඩියෙන්ද පරාවර්තනයක් නැති වුණාට ප්‍රතිබිම්බයක් නේ ඇහැට එන්නේ නේද?
ඔව්. ඇහැට දාන නෑ ඉස්සලා අර කණ්ණාඩි කතාව තේරුම් ගන්න පොඩ්ඩක්. ප්‍රතිබිම්බය නැතුව කණ්ණාඩි කතාවකුත් නැහැ කණ්ණාඩිය නැතුව ප්‍රතිබිම්බ කතාවකුත් නැහැ ඔය දෙක එකටමයි කතා කරන්නේ
ඒක මම තාඩියක් පොඩ්ඩක් කියන්නේ නැහැ එහෙනම් ඇහැ රූප කන ශබ්ද
අනේකයි
නාසය ගන්ධ
දිව රස ඇහැයි රූපෙයි වෙන් කරලා කතා කරන්න පුළුවන් ද රූපේ එකමයි ඇහැ ඇහැ එකමයි රූපේ කනයි ශබ්දේ ඊට වඩා තේරෙන්නේ කන එකමයි ශබ්ද කතාව ශබ්ද කතාව තියෙනවා නම් කන කන කනෙන්තරව සද්ද කතාවකුත් නැහැ සද්ද කතාවකින්තරව කනක් ගැන කතාවකුත් නැහැ ඒ ඒ අනේ මේ විදිහට අර කණ්ණාඩි උපමාව තව ටිකක් ගැඹුරට ගන්න වෙනවා අර තා අපි කණ්ණාඩිය තියන අපි ගියාම තමයි ප්‍රතිබිම්බ උපදින්න කතාවක් එනවනේ එහෙම නෙමෙයි ප්‍රතිබිම්බේ උපදින හින්දායි කණ්ණාඩියත් උපදින්නේ මේ ඉපදුනොත් මෙයත් ඉපදිලා කියලා
එන්නේ.
හිමස්ස උපාදා ඉදන් උපජ්ජති කියලා දෙවෙනි කතාව. හිමස්මින් සති ඉදන් හෝති හිමස්ස උපාදා ඉදන් උපජ්ජති කියලා කියනවනේ. එතකොට එතෙන්දි තේරුම් ගන්න ඕන දැන් අපි ගොඩක් වෙලාවට යනවා ඵලය විතරක් නිරුද්ධ කරලා හේතුව ඉතුරු කරන්න. අපි ඵලය අනිත්‍යයි කියනවා හැබැයි හේතු ටික ඉතුරු වෙනවා. දැන් අර අර පඨවි ආපෝ තේජෝ වායෝ වලින් මේක හැදිලා තියෙන්නේ කියනවනේ. දැන් මේ ඊටත් වඩා ලේසි එකක් ගමු මොකද දැන් ශරීරය අපි කොටස් කළොත් එහෙම මොනවාද තියෙන්නේ කෙස්ලොම් නියදත් සම්මස්නහර කොටස් ටිකනේ ඔය කොටස් ටික වෙන් කළොත් දැන් කෝ ශරීරෙ ලැබෙන්නේ නැහැ නේ කොටස් ටික අපි කපලා තියන අර හරකෙක් මස් කරලා තියනවා කියන කතාව තියෙන්නේ. කොටස් ටික 32 වෙන් කළොත් එහෙම දැන් ශරීරයක් තියනවද? නැහැ. ඒ හින්දා අපි කියනවා ශරීරය කියන්නේ හදාගත්තු එකක්. ශරීරය කියලා එකක් නැහැ. නේද? ශරීරය කියන්නේ මවාගත්තු එකක්. මොකද කොටස් 32 නෑනේ ශරීරය. කොහොම කියලා ශරීරය කියන්නේ බොරුවක් කියනවා. හදාගත්තු එක. හැබැයි ඒක කියන්නේ කොටස් 32ක් තියාගෙන නේද? ඒ කියන්නේ හේතුව ඉතුරු කරලා ඵලය නැහැ කියනවා. එහෙම ධර්මයක් නෙවෙයි මේ පෙන්නන්නේ. දැන් අර මං කණ්ණාඩිය අනිත් පැත්තට කිව්වා වගේ පටිච්ච සමුප්පන්න කියනකොට ඔය කතා දෙකම එකට අර බටමිටි දෙක හේතු කළා කියන උපමාව තියෙනවා. එක බටමිටියක් අයින් කරලා අනිත් එකට තියෙන්න පුළුවන් ද ඒකෙදි? බැහැනේ. දැන් අපි ශරීරය නැහැ කියන කොටස් 32 තියෙනවා. දැන් ශරීරයට හේතු මොනවාද කොටස් 32? ඒකට හේතු ටික ඉතුරු කරලා ඵලය විතරක් අයින් කරලා නේද? එක බටමිටියක් ගලවලා අනිත් එක තියෙනවා. නික අපි දකින පැත්ත. ඒක ආයේ ලෝකෙට අයිති පැත්ත.
ආයි තනමනේ තුල මම කියලා කෙනෙක් නැහැ තියෙන
කැලේ 32. එහෙමත් නැත්නම් ඒක අරගෙන ශරීරය තිබුණත් නේ මම ඉන්නේ කියන එකේ ඉන්නේ.
ඔව්.
ශරීරය කියන එක බොරුවක් හින්දා මමත් නැහැ. කියන්න හදනවා. හරි. හැබැයි ශරීරේ බොරුව කිව්වේ කොටස් වලට හිත තියලා. يعني කොටස් ටික වෙන් කරපු හින්දානේ ශරීරෙ නැති වුනේ. කොටස් ටික ඉතුරු වුණානේ. ඊළඟට මොකද වෙන්නේ? කොටස් ටික නැති කරන්න තව වැඩ පිළිවෙලක් කරන්න ඕනේ. ආ, කෙස්ලොම් නියදත් හැදිලා තියෙනකම සතර මහා ධාතු. සතර මහා ධාතු වලට හිත තියෙනකොට කෙස්ලොම් නියදත් කියලා ඒව නැහැ කියනවා. අපව අර වැඩේම නේද කරලා තියෙන්නේ. ඵලය නැති කරලා තව හේතු ටිකක් අල්ලගෙන. අපි හැබැයි ඒක හොයන්න යන එක සතර මහා ධාතුෙන්
නවත්තනවා.
එතනින් එහාට දැනුමක් නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්නනවා. පටවිය කියන එක මොකක්ද කියලා පෙන්නනවා ඒ ධාතු විභංග සූත්‍රයේදී. පුක්කුසාතිට කියන්නේ. ඒ සූත්‍රයේ මේ ධාතු හයක් තමයි අපි පුරුෂයා කියන්නේ, සත්වයා කියන්නේ. ඡේද ධාතුය. අයම් භික්ඛවේ පුරුෂෝති. මේ පුරුෂයා කියන්නේ ධාතු හයකට කියනවා. මොනවාද? පටවිය, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, විඥාන. එන ඒ ස්වභාව හය. හරිනේ. ඔක හින්දු ආගමේ තියෙනවා. මේ ඊට පස්සේ කියනවා එකින් එක වෙන වෙනම විග්‍රහ කරගෙන යනවා. පඨවිය කියන්නේ මොකද්ද? රජ්‍යත්ත පඨවි කියලා තියෙනවා, බහිද්ද පඨවි කියලා ಜಾති දෙකක් තියෙනවා. ඊළඟ මොකද්ද මේ අජ්‍යත්ත පඨවිය කියන්නේ කියලා ආයෙ අහනවා. අන්නේ මේ අජ්‍යත්ත පඨවි කියන්නේ මොනවටද අපි? තමා අනුව ගිය අජ්ජත්තං ආධ්‍යාත්මික වූ පච්චත්තං කියන්නේ තමා අනුව ගියනේ. ආධ්‍යාත්මික වූ තමා අනුව ගිය කක්කලං කරිගතං උපාදීන. කර්කස රළු ගතියක් තියනවා නම් ඒක උපාදීන. උපාදීනං කියන්නේ උපාදානයෙන් හටගත්. උපාදානයෙන් තමයි ඒක ලැබිලා තියෙන්නේ කතාව. අපි තියෙන පටවියක් කියලානේ අපි ගන්න හදන්නේ. මේ තියෙන සතර මහා ධාතු කතාව නෙවෙයි එතන ඉන්නේ.
අපි මුලින් කතා කරපු අනිත්‍ය වගේ යමක් ඇත්ත කරගෙන ඒකේ අනිත්‍ය බලනවා වගේ
යමක් ඇත්ත කරගෙන නෙමෙයි ඒ ඇත්ත හම්බ වෙලා තියෙන්නේ ආපහු නදන්න කමට.
ඒක මූලපරියය කියන අලස්සන්නේ
පටවින් පටවිතෝ මඤ්ඤති කියලා කියනවා. කවුද අසෘතවත්? එගන ඇහිලා නැති. දහම ඇහිලා නැති පෘතග්ජනය. පටවිය කියලා මඤ්ඤණාවක ඉන්නවා. හැබැයි යට එක ඇත්ත. ඒ මඤ්ඤණාව කියලා කියද්දි දන්න කෙනා මිසක් වෙයි. හඟී
කියවට
පටවිය කියලා හඟිනවා. මේ පුටුව පදයි කියලා හඟිනවනේ. නේද? මේ බිත්තිය තදයි කියලා අපිට හැඟෙනවා.
ඒකලම හැඟෙනවා.
ඔව්. දැන් ඒ හැඟෙන ගතිය. ඒතර ඒ හැඟෙන ගතිය එහෙම්මමද තව කෙනෙකුට? දැන් දෙවි කෙනෙක් ඇවිල්ලා මේ බිත්තිය හරහා යනවා. නේද? අපිට යන්න බැරි වුණාට. දැන් එයාට ඒක පටවිද? අපි මේ වාතේ ඇවිදිනවා වගේ දෙවියෝ යනවා ඔගස්. එයාට වායෝ නැත්නම් ආකාශ.
නෑ ආකාශ.
ඈ?
ආකාශේ පටවිය ස්වභාවය වෙනසද නේද? වායෝ නත් මේ හරහා යන්නේ. මේ තියෙන වායෝ හරස් වෙනවා
නේද? නෑ අපිට පුළුවන් නේ වාතේ හරහා. දැන් මාළුවට පුළුවන් නේ වතුරේ යන්න. ඒත් මාළුවට ඒක පටවිය නෙමෙයි. තේනවා. අපිට පොළවේ පටවි වුණාට දෙවියන්ට පොළවේ කිමි දෙන්න පුළුවන් කියනවා. දැන් බලන්න.
එතන එක සේරත් නැහැ නේද? ඈ? දැන් පටවි එකතු වෙලා නැහැ කියනවා. එතන ආකාශ
එකතු වෙලා නැහැ කියන්නේ.
එකතම නැහැ කියන්නේ.
ඒ කියන්නේ නෑ මං අහන්නේ අපිට පටවි වෙලා දෙවියන්ට පටවි නොවෙන්නේ කොහොමද? පටවි නම් පටවි වෙන්නේ බෑ දෙන්නට. එතකොට ඒ හඟින ගතිය නේද ඒක?
ඔව්. පටවි කියන්නේ ශක්තියක් විතරයි.
නෑ නෑ ශක්තිය කිව්වොත් ආයේ තියෙන දෙයක් නේ. ශක්තිය දෙවියන්ටත් ඒක වෙන්න ඕන අපිටත් ඒක වෙන්න ඕන. ශක්තිය කිව්වොත්. දැන් මේක වෙලා තියෙන්නේ අපිට පටවි කියන්නේ අපිට පොළව. මේක ඇතුළට යන්න බෑනේ අපිට. දෙවියෝ පොළවේ කිමිදෙනවා කියනවනේ. නේද?
ඔව්.
එතකොට එතකොට දෙවියන්ට හැංගෙනවද මේක පටවි කියලා? එහෙම වුණා නම් රින් ගන්න බෑ නේද? දෙවියන්ට එක්කෝ වතුර වගේ ආපෝ වගේ වෙන්න ඕන, නැත්නම් වායෝ වෙන්න ඕන නේද? නැත්නම් ඇතුළට යන්න බෑ. එතකොට අපිට පටවි වුණාට දෙවියන්ට පටවිද නැහැ. එහෙනම් ඒ ඒ ඒ පුද්ගලයා හඟින විදිහක් නේද ඒක?
අයියෝ හැඟීමක් හිතන හිතීමක් වගේද?
ඔව්, දැන ගැනීම හඟීම. හඟිනවා විතරයි. හඟිනවා කියන්නේ ඇත්ත නෙවෙයි. ඒකයි ඒ කියන්න ඕනේ. ඇත්ත වුණා නම් දෙන්නටම එකම වෙන්නේ නැහැ. නේද? එතකොට අපි පටවි කියන එක දෙවියන්ට පටවි නෙවෙයි, බ්‍රහ්මයන්ට පටවි නෙවෙයි. හරි, එහෙම ඒ සාපේක්ෂව වෙනස් වෙන්න බෑනේ. එයාට එකක් මට තව එකක්. ඒ එතකොට ඇත්ත නෙවෙයිනේ. කන අපේ සංකල්පයක් විතරනේ එතකොට නේද?
පිට දැනෙන
පටවියේ සංයුතිය
වෙනස්
වෙනවා.
අපේ
කියන
මට්ටමේ
අර ඒ තලවල විදිහට පටවියේ සංයුතිය වෙනස් වෙනවා. නෑ, ආයේ අපි හිතන්නේ දැන් පොළව තියනවා කියන එකේ ඉඳන් ඒක හිතන්නේ. ඒකේ සංයුතිය වෙනස් වෙනවා. දෙවියන්ට සංයුතිය වෙනස්, අපිට වෙනස් කියලා
නේද? සාපේක්ෂව
ඒ සංයුතිය ඒ කියන එකේ දැන් පටවි කියන කතාව ආවේ අපිට හැඟෙන ගතිය එක්ක. ඒකයි උපාදානයෙන් හටගත් කියන්නේ.
අපි
පටවිය මවාගෙන තියෙනවා. දැන් දෙවියන්ට පටවිය මෙවෙන්නේ නැහැ. අපි මවන්න පටවි.
කියන්නේ හිස් ශුන්‍යයි කියලා කියත් අපතේ තමයි තියෙන්නේ.
නෑ නෑ. දැන් වතුරේ බල්ලා කියන්නේ මොකද්ද? බල්ලා මවාගත්තු එකක් නේද? කියන්නේ බල්ලාගේ හැංගීමක් විතරයි නේද බල්ලෙක් ඉන්නවා කියන එක. අන්න ඒකයි හංගිනවා කියන්නේ. එහෙම තියනවට නෙමෙයි. එයාට හැංගෙනවා ඒක.
ඒකම ගන්න පුළුවන්. එයාට ගන්න පුළුවන් මේ බල්ලා හරි තද ගතියයි නේද? නේද බල්ලා මෙහෙමයි කියලා ඒකටම ඒක ගන්න පුළුවන්.
බල්ලා හැදිලා තියෙන බල්ලා තද ඇල්ලුවත් අහුවෙනවා.
ඔව්.
කියලානේ ඌට හිතෙන්නේ. අපිට හිතෙනවාද ඒ වතුරේ ඉන්න බල්ලා ඇල්ලුවත් අහුවෙයි කියලා? වෙන්නේ නැහනේ නේ. එතකොට ඒ හංගින ගතිය අපිට බල්ලට පටවි කියලා හැඟුණාට අපිට එහෙම හැඟෙන්නේ නැහැ නේද?
අපිට
අවබෝධය තියෙන නිසා ඔහුගේ අදහස. එතකොට ඒ හඟිනවා කියන එක ඇත්ත නෙවෙයි නේද?
ඒ හැඟීම අපිට මුලාවක්
නේ. එහෙනම් හඟිනවා කියන එක පවතින ඇත්ත නෙවෙයි කියලා පේනවද? දැන් වතුරේ බල්ලෙක් කියලා හැඟෙනවා. ඒක ඇත්ත වෙන්න බෑනේ. ඌට හැඟුණයි කියලා.
එතකොට එතනදී බල්ලා ඉන්නේ අවිද්‍යාවේ, අපි විද්‍යාවේ ඉන්නේ.
ඔව්, ඒ උපමාවයි. උපමාවයි තේරුම් ගන්න. අපිට බලන්නේ අපිට හැඟෙන්නේ
නැහැ නේ. හැඟෙන්නේ
නැහැ. බලෙන්වත් ගන්න බෑනේ.
සත්‍ය දැකීම.
ඔක තමයි මං කියේ අර මිරිඟුව තියෙන තැනට ගියහම බලෙන්වත් මිරිඟුවක් හදන්න බෑනේ. ඒ දැක්ම තුල. තේරෙනවද? ඒක නිකන් ගලපල බලලා උතන මොකුත් නැහැ කියනවා නෙමෙයි. එහෙම
යෙදීමක්
නෙමෙයි. යෙදෙන්න හැඟෙන්නේ
නැහැ. අවබෝධයක්
නැහැ. අවබෝධය. අන්න ආකයි දැක්ම කියන්නේ. තත් අන්න ඒ වගේ තමයි Nirodhe ඥානය කියන එක. Nirodhe ඥානය.
Nirodhe කියන්නේ මේ තිබ් එකක නැතිවීමක් වත් නොහට ගැනීමක්
වත් Nirodhe. අපිට ඉන්න බල්ලෙක් නැති වුණා කියලා නිකන්වත් හිතෙන්නේ නැහැ නේද? හරිද? ඒක කොහොමයිද ගන්නද? අපිට Nirodhe ඥානය තියෙනවා. ඒ කියන්නේ කතාව එන්නෙම මෝඩකමට සකස් කරගෙන, මෝඩකමට සකස් කරගෙන. ඒ කියන්නේ ගොඩ ඉන්න බල්ලා හංගින ගතියක් නිසා දයක් එදෙන්නෙම නැහෙනේ නේ. ඒක නිකන් අර Nirodhe ඥානය වගේ. හරි? ତତେ Nirodhe ඥානය තියෙන හින්දා තමයි අපිට ආයේ හිත හිතා බලන්න ඕනේ. කියනකොටම ඕක හදාගෙනනේ කියලා. දැන් මිරිඟුව තියෙන තැන ඉන්නකොට කවුරු හරි ඈත ඉඳන් මොකක් හරි කියනකොට අපිට ගලප ගලප බලන්න ඕනේ නේ. ඒ දැක්මෙම තියන ඔය හදාගෙනමයි කියන්නේ. මෝඩකමට සකස් කරගෙනමයි කියන එක. හරි? ඔන්න ඔය ඒ කියන්නේ ඒක තමයි සමුදේ ඥානය කියන්නේ. සකස් කරගෙන කියලා ඥාන දර්ශනයකට අහු වෙනවා.
මිරිඟු කියලා අපිට උපමාවක් දුන්නේ මේ නැති බවක් වෙන්නද නේ?
අපිට හිතන්න පුළුවන් නැති බවක් කියලානේ. නැති බවක් කියන එක නෙවෙයි. නැති බවක් කියන්නේ මොන හරි එකනේ.
නැති බවක් ගන්න ඇයි තියෙන බවක් එක.
අපි හිතන්නේ මේ තියෙන ඒවා එකක්වත් නැහැ කියලානේ. තියෙන ඒවා නැහැ කියන්නේ ආයි හදාගෙන නේ.
නැහැ.
ඒක තමයි.
ඒ නැති
ඒ නැති නැත කියන වචනේවත් දාන්න පුළුවන්ද යමක් කියන කතාව හැදුන් නැත්තම්.
අනේ අදස අවබෝධ කරගන්න බලන්න ඒ අදහස.
බෑ නේද? නැත කියන වචනේ දාන්න බෑනේ. දැන් මිරිඟුව නැත කියන්න නම් මිරිඟුව දැනගෙන ඉන්න එපයි. දැන් මිරිඟුව හැදෙන්නේ නැත්තම් මිරිඟුව ඉන්න තැන කෝ කතාවක් නැහැ නේ. දැන් නැත කියන වචනේට අර්ථයක් එනවද එතකොට? මිරිඟුව කියන තැන හිටියහම දැන් මං මිරිඟුව නැති බවක ඉන්නේ කියලා කියන්න ඕනද? ඒ යෙදෙන්නේ නැනේ නේ. නැත්තම් අපි ඔය කියන්නේ නැති බව කියලා අර ඒකට කියනවා නත්ති ප්‍රත්‍ය කියලා. නත්ති ප්‍රත්‍යෙන් අහුවෙනවා. ඒ කියන්නේ ඒ ලෝකෙට ඇත්ත වගේ පෙනුනට ආයෙ අහුවෙනවා. දැන් මං කියනවා මෙතන අලියෙක් නැහැ. හරිද වැරදිද? ඇයි වැරදි කියන්නේ? කොහොම අලියෙක් ඉන්නවද?
මගේ
හදාගෙන අලියෙක් නැහැ කියන එක ආයෙ ඒ ඇත්ත ලෝකෙට ඇත්ත. අන්නවකයි වෙනස. ලෝකෙට ඇත්ත අලියෙක් නැහැ කියන එක. හැබැයි ලෝකෝත්තර දර්ශනයේදී
බොරුවක්.
අලියෙක් නැහැ කියන කතාව යෙදෙන්නේ නැහැ. අදාළ නැහැ. ඒක නැති අලියා දැනගත්තොත් තමයි අලියෙක් නැහැ කියන්නේ. අලියා මොන වගේ අලියෙක් නැහැ කියනකොටම අලියා හදලා ඉවරනේ. ඇයි අලියෙක් ගැන කතා කළේ මොකටද? ඒ මෝඩකම. ඒ මෝඩකම කියන්නේ දැන් මෙතන මෝඩකම කියන්නේ දන්න බව කියන්නේ මෝඩකම. ලෝකයේ දෙයක් දන්නවා කියන්නේම අවිද්‍යාව, මුලාව. හරි? එතකොට අලියා කියන කතාව ඇවිල්ලා තියෙන්නේ ලෝකයක් ගැන කතාවක් ඇවිල්ලානේ. ඒක තියෙන හින්දානේ ඌ නෑ කියලා කියන්නේ. තේනවා? අලියෙක් ජීවිතේට හම්බ වෙලා නැත්නම් අලියෙක් නෑ කියලා කියයිද? යෙදෙන්නේ නෑ. එතකොට නැත කියන කතාවම ගැලවිලා යනවා.
කියන ප්‍රඥප්ති නැතු
යනවා. නැත කියන එකට අර්ථයක් නැති වෙනවා. දැන් නැත කියන එකට අර්ථයක් තියෙන්නේ මොනවා හරි තියෙන තාක්ක.
සම්මුති සත්‍ය තුල තියෙන දේවල් නැති වෙලා යනවා. ඒ සම්මුති සත්‍ය තුල තියෙන පණවගත් දේවල් ප්‍රඥප්ති.
ඔව්.
එතකොට ඒවා
එතකොට ඒව නැති වෙනවා කියනකට වඩා ඇත්ත දකින්නකොට ඒව පිහිටන්නේ නෑ. යෙදෙනවා. ඔව්. අර මිරිඟුව තියෙන තැනට යනවා වගේ වැඩ. නෑ පිහිටන්නේ නෑ. පිහිටුවේ නැත්තම් නැහැ කියන්න දැනගෙන ඉන්න එපයි. දැනගන්න විදිහක් නෑ. යෙදෙන්නේ නෑ.
දන්නේ නැති දෙයක් මේ
ඉඳලා
යහුවම අපිට ඒකට උත්තරයක් නැතුව යනවා.
මුතින් හේතු කතා කරන්න බෑ.
ආ නෑ. හේතු කතා කරන්නත් බෑ, ඵලය කතා කරන්නත් බෑ. කතාවම ගැලවෙනවා. අර දෙපැත්තම ගැලවෙනවා කිවි. අපි අර බලලා තියෙන ඵලය විතරක් ගලවලා හේතු ඉතුරු කරන්නේ. එහෙම නෙමෙයි. මේ දර්ශනයේදී හේතුවත් ගැලවෙනවා, ඵලයත් ගැලවෙනවා. මොකද හේතුවත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන්, ඵලයත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. දෙකම ලෝකෙනේ. ඒතකොට ඕකේ කියනවා දැන් මේ පටිච්ච සමුප්පාදේ තියෙන අවිද්‍යාව සංඛාර විඥානේ නාම රූපේ හැම කීලා අපි කතා කරනවානේ. ඒව ඔක්කොම ඒ පටිච්ච සමුප්පාදේ නෙවෙයි. ඒවට කියන්නේ පටිච්ච සමුප්පන්න ධර්ම. පටිච්ච සමුප්පාදේ නෙමෙයි. පටිච්ච සමුප්පන්න වුණ දේවල්.
සංකත.
දේවල් ගත්තේ මොකටද? දේවල් ඕන මේක කියන්න. කියන්න යන්නේ අවිද්‍යාව ගැනවත් සංඛාර ගැනවත් නෙමෙයි. මේ න්‍යායක් වෙන්නනේ අවිද්‍යා පත්‍යා සංඛාරා කියන ඒ ස්වභාවය තමයි කියන්න ඕන එක. පත්‍යා කියන එකයි නිරෝධා කියන එකයි තමයි කියන්න ඕන. දැන් පත්‍යා කියන එක ලෝකෙට කියන්න බෑ ಜಾති දෙකක් නැතුව. හරි. ලෝකෙට කියන්න විදිහක් නැහැ. ලෝකයා දන්න ಜಾති දෙකක් නැතුව. හැබැයි දැන් මේ ಜಾති දෙකක් ගත්තේ ඒවා විස්තර කරන්න නෙමෙයි. මේ ඊතර වෙන දර්ශනයක් විස්තර කරන්න. පත්‍යා නිරෝධා කියන. එතකොට හරියට පටිච්ච සමුප්පන්න බව න්‍යාය දකිනකොට පටිච්ච සමුප්පන්න පටිච්ච සමුප්පාදය දකිනකොට වෙන්නේ අර ඒක විස්තර කරන ගත්තු ಜಾති ටිකක් තියෙනවා. අවිද්‍යාව සංකාරය විඥානය හැම කියලා. ඒවා ටිකෙන් එතර වෙනවා. මොකද ඒවා ලෝකේ. විඥානය කියන්නේ ලෝකේ කියලා පිළිගන්නව නේද? නැත්තම් සලායතන කියන්නේ ලෝකේ කියලා පිළිගන්නව නේද? සලායතන කියනකොට ලෝකේනේ.
සලායතන කියන්නේ ලෝකේනේ.
ඒක කියලාම තියෙනවානේ. එතකොට සලායතන මොනව පච්චයද? නාම රූප පච්චය
සලායතන
නේ. නාම රූප කියන්නේත් ලෝකේ සලායතන කියන්නේත් ලෝකේ. ඒවා පටිච්ච සමුප්පාදේ නෙමෙයි පටිච්ච සම්පන්න ධර්ම. ඒ දෙක උදව් කරගෙන පෙන්වන්නේ පටිච්ච සමුප්පාදේ. නාම රූප පච්චය සලායතන නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ කියලානේ පෙන්වන්නේ. මේ ඇතිකල්ලි මේ වේ මේ නැත්තම් ඔහොම වෙන්න බෑ කියන න්‍යායක් නෙමෙයි පෙන්වන්නේ. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති කියන න්‍යාය තමයි මේ පෙන්වන්න හදන්නේ. පටිච්ච සමුප්පාදය කියන එක. ඒක දැක්කොත් අර පෙන්වන්න ගත්තු ඒවයිනුත් එතර වෙනවා. එහෙනම් පිහිටන්නේ. නාම රූපේ මේකයි සලායතන මේකයි කියලා පෙන්වන්න එහෙම යෙදෙන්නේ නැහැ. ඒක තමයි එතර වෙනවා කියන්නේ. ඒ එතර වෙන දර්ශනයට ගේන්න තමයි මේ විග්‍රහය තියෙන්නේ. ඒ දැක්ම තුල ඒක හරියට දැක්කොත් අර කතාවම අයින් වෙනවා. ඒ කියන අර්ථය හරියට දැක්කොත් අපිට තිබුණ විස්තරේ එහෙමම අයින් වෙනවා. ඒ කියන්නේ දැන් අපිට වතුරේ බල්ලෙක් ඉන්නවා නම් ඒකේ ඇත්ත දැක්කොත් වතුරේ බල්ලා කියන කතාවම අයින් වෙනවා. ඒ උපමාව දි තේරෙනවා නේද? වතුරේ බල්ලෙක් ඉන්නේ නොදන්න කමටනේ. ඇත්ත දැක්කොත් ඒ කතාවම ආයි යෙදෙන්නේ නැහැ නේද? අර ඔය වගේ එකක් ඊතර වෙනවා කියන එක. ඊතර වෙන දර්ශනය කියන එක ඊතර වෙනවා කියනවට වඩා ඒ දර්ශනයේදී අර තිබුණ කතාව අයින් වෙනවා. ඒ කියන්නේ ඒ කතාව තිබුණේ නොදන්න කමටයි කියලා පේනවා. ওই කතාව තිබුණේ නොදන්න කමට. ඒක
දැන් ඔය ගොඩනගා ගන්න මේ සමාජයේ ඉඳගෙන
කොහොමද ඉන්නේ? ඒක තමයි ඒ සමාජයේ තියෙන දේවල් වලින්මයි මේක විස්තර කරන්නේ. වෙන බුදුහාමුදුරුවෝ එක්ක වචනයක්වත් අලුතෙන් හොයාගෙන නැහැ.
නැහැ ඒක තමයි මම අහන්නේ දැන් අර මානසිකත්වය හදාගන්න මේ
ඉන්න ක්‍රමයට නෙමෙයි අපි අර කියන දේ හරියට ඇහුණත් පුළුවන්. බුදුහාමුදුරෝ කියන දේ
එදිනෙදා කටයුතු කරනකොට සංස්කාර
ඒක ගැටලුවක් නැහැ. දැන් සංස්කාර ඇති වෙන එක නෙමෙයි ප්‍රශ්නේ. ඇතින බව දකින්න නැති එක. දැන් සංස්කාර බව දකින්න නුවණක් නැහැ. මොකද සාමාන්‍ය ආයතන වලට අහු වෙන්නේ නැහැ සංස්කාර කියලා. ඇහැට අහු වෙන්නේ නැහැ සංස්කාර කියලා. කනට අහු වෙන්නේ නැහැ සංස්කාර කියලා. නාසයට දිවට කයට අහු වෙන්නේ නැහැ මනසට අහු වෙන්නේත් නැහැ. හිතලා ගත්තා කියලා ඒ දැක්මනේ. ඒක ආයේ මන ආයතනේනේ. දැන් අපි මේ කතා කරද්දී ඔය කල්පනා කරලානේ ගන්නෙ. ඒක නෙමෙයි දැක්ම කියන එක. දැක්ම කියන එකේදී මේක ගලප ගලප බලලා ඕක බොරුයි කියනවා නෙවෙයි.
හිත යන්නේ නැහැ.
ඔටෝ ඒ දැක්ම තුල. දැන් අර මිරිඟුව තියෙන තැන ඉන්න කෙනාගේ දැක්ම આવොත් අපිට අපි දන්නවා මිරිඟුව කියන කතාව තියෙන්නේ නොදන්න කමත් එක්ක. ඒක දැක්මක් නේ. ඒක හිතලා බලලා මේ ගැළපීමක් නෙවෙයි. හරි? ඒ දැක්ම තුලම කියන්න පුළුවන් කියන ලෝකයට ආйти මොනව හරි කියනකොට ඕක සාකස් කරලා. ආ විද්‍යාව එක්ක හදාගත්තු එක. නොදන්න කමට හදාගත්තු එක. කියන දැක්මට එනවා. ඒක ලෝකේ තියෙන ඕනම එකකට පොදුයි. ලෝකේ තියෙන ඕනම එකකට පොදුයි, ඕකට අහු නොවෙන දෙයක් ලෝකේ නැහැ. ඒ දැක්ම තමයි සබ්බන්තම් සියල්ල. හරි, සියල්ලටම පොදුයි මේක. සබ්බන්තං නිරෝධ ධම්මා. දැන් නිරෝධ ධම්මයක් කියන්නේ හටගෙන නැහැ කියන එක. තේරුණා? දැන් වතුරේ බලලා නිරෝධ ධර්මයක් කිව්වොත් තේරෙනවද ඒක? හටගත්තු දෙයක් නෙවෙයි.
අපිට
අර එදිනදා කටයුතු කරද්දී සමහර ඒවා පිළිහිටන්න වෙනවා නේද? එහෙම නැත්නම්
කටයුතු කරන්න පිළිහිටන්න වෙනවා.
ඔව්. මේ දැක් කරන්න වෙනවා. නෑ, මේ දැක්ම තුල එහෙම වෙන්නේ නෑ.
පිළිහිටලා. දැන් අතට කියන්නේ
නෑ නෑ. පිළිහිටනවා කියන්නේ පිළිහිට දැන් මේ පිළිහිටා ඉන්නවා නෙමෙයි දැක්ම තුල. එතනයි වෙනස තියෙන්නේ. දැන් ලෝකේ කටයුතු කරනකොට වහන්සේ කියන එක හරි. දැන් අපි හිතමු මට වාඩි වෙන්න නම් පුටුව තියෙන්නත් ඕන, ශරීරය තියෙන්නත් ඕන. නැත්තම් වාඩි වෙන්න බෑනේ. හරිද? පිහිටා ඉඳලා දේක. ඔය දැක්ම කියන එක මෙන්න මේ විදිහට ගන්නකො මම තව උපමාවක් කියන්න. දැන් පොඩි ළමයි කොම්පිට්ටු හදනවනේ. නැත්නම් වැලිබත්තු වෙනවනේ. හරි? සෙල්ලම් බත්තු වෙනවනේ. එතකොට දැන් ඔන්න දෙනවා මේ අම්මේ මෙන්න බත් ගන්න නැත්නම් මේ හදලා දෙනවා. දැන් එතකොට අම්මා ඕක වැලි ගොඩක් කියලා විශ් කරනවද?
නෑ.
නෑ, එයාගේ මානසිකත්වෙට නිකන් කාලා පෙන්නනවා. හරි. හැබැයි නිකමටවත් අම්මට හිතෙනවද මේක බක් කියලා?
නෑ.
හිතෙන්නෙම නෑ නේද? දැන් අර කටයුතු කළාට මේ දැක්ම කියන එක වෙනස් වෙන්නේ.
දැන්
මේ ක්‍රියාවලියයි දැක්මයි දෙකක් නෝ කියලා. ඔව්. දැන් ඒ සම්මතේ වැඩ කළා කියලා මේ දැක්ම කියන එක ආවොත් නිකමටව අහු වෙන්නේ නැහැ. හැබැයි මේ වැඩ කරන්න පුළුවන් අහු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒකත් එක්ක එකතු වෙන්නේ
නැහැ.
බද්ධ වෙන්නේ නැහැ. බද්ධ වෙන්නේ නැහැ. නෙළුම් කලේ වතුර වගේ කියලා කියන්නේ. එකතු වෙන්නේ
නැහැ.
උදා ආරිය හිත කියලා කියන්නේ මේ මාත්‍ය. ඒක තමයි. ඒ බුදුරජාණන් වහන්සේ මෙහෙමයි කියලා ওই වචනයක් කියනවා න උපට්ඨාසි. උපට්ඨාසි කියන්නේ එකතු වෙනවා. එකතු වීම නැහැ. ඒයි ඒක ඒ විදිහටම ඇත්ත ඇති හැටි දැක්ම තුල එකතු වෙන්නේ නැහැ කියනවා න උපට්ඨාසි. දැන් අපේ තියෙන්නේ එකතු වෙලානේ. يعني එකතු වෙලා ඕක බොරුයි කියන්න යන එකයි මේ දැක්ම වැදගත් වෙන්නේ මේකයි.
අහුණාට
පස්සේ නේ තේරුණානේ. ඔව්. මේ යන්නේ අහුණා කියන දැන් සමහර දේවල් අපිට තේරුණේ නැහැ. ඒක වැඩක් නැහැ කියලා හැබැයි ඒක අහු වෙලයි. ඒ අහු වෙන්නේ දැන් අපේ දැක්ම නැති හින්දා නේද? මේ දැක්ම කියන්නේ සතර ඥානයක්. ඈ? දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං කියන ඥාන හතරක් මේ විස්තර කරන්නේ. දැන් ඥානය කියන්නේ අපි හිතලා ගන්න එකක් නෙවෙයි.
සංග්‍රහණය.
ඔව්. ඒ මම අර දැක්ම කියන වචනේ දැන් මේකයි. ඒ දැක්මේදී අහු වෙන්නේ නැහැ. දැන් වැඩි බත් වලට අපි නිකන්වත් බත් කියන අදහසට යන්නේම නැහැනේ. හැබැයි ගනුදෙනු කරන්න පුළුවන් ඒ පොඩි ළමයි එක්ක. නේද? ඒ වගේ තමයි මේ ජීවත් වෙනවා කියන එක. එදිනදා වැඩ කටයුතු ටික. ඒ දැක්ම පොඩ්ඩක්වත් හෙල්ලෙන්නේ නැහැ ඒකාව. ඒතර ඒ දැක්ම තමයි සම්මා දිට්ඨිය කියන වචනේ දාන්නේ දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥාන. තමයි නිරෝධේ ඥානං කියලා කිව්වේ. දැන් අපි නිකමටවත් වතුරේ බල්ලෙක් කියන කතාවට යන්නෙම නැහැනේ. මොකද ඒ ඥානයක් ඒක. ඥාන දර්ශනය. හරි? අපිට හිතලා බලන්න ඕනේ නැනේ. මූ බුර නැහිඳ ඔතන බල්ලෙක් ඉන්නවද දන්නේ නැහැ කියලා අපි නිකමටවත් හිතනවාද? ගලපන්න. එහෙම හිතලා බලලා ගලවීම නෙමෙයි දැක්ම කියන එක. අනන්නේ මේ වගේ අදහසකින් ගන්න. දැන් මෙතන මේ මේ මේවයි බත් බත් නැහැ වැලි ගොඩක් තියෙන කියලා අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ නේ. ඒක දැක්මක්නේ. ඒ දැක්ම කියන එක අර පිහිටා හිටින දැක්මක්. ඒ කියන්නේ ඒක වෙනස් වෙන්නේ නැහැ. මේ මේ ආර්ය දර්ශනයේ දැක්මාව. එතකොට ඒක ලෝකෙට ඇයිති හැම එකටම පොදුයි කියන එකත් තේරුම් ගන්න ඕන. සබ්බන්තං නිරෝධ ධම්මං කියන ඥාන දර්ශනයක් එනවා. ඒකට අහුන වෙන එකක්වත් නැහැ මේ ලෝකේ.
කියන. උපාදාන වෙන්නේ එහෙමද?
ඔව් උපාදාන මේ ඒ දැක්ම දැක්ම.
දැක්මත් එක්ක උපාදාන වෙන්නේ නැහැ.
දැන් මෙහෙමයි. දැක්ම කියනකොට මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි ප්‍රඥාවක් ගැනනේ කතා කරන්නේ. ඒකට ප්‍රඥාවේ භාවිතයට තමයි මාර්ග කෘත්‍ය කියලා කියන්නේ. ප්‍රඥාව භාවිතාවෙන් නැත්නම් මාර්ග කෘත්‍ය නෙවෙයි. හරි? ප්‍රඥාවේ භාවිතය. ඒ කියන්නේ ප්‍රඥාවේ අප්‍රමාදී වෙන්න කියලා කියන්නේ ප්‍රඥා අපමත්තස්ස. ඔකත් තියන අය. ධාතු විභංග සූත්‍රය. අර සතර අදිෂ්ඨාන කියලයි.
ඔව්.
ප්‍රඥා අපමත්තස්ස අප්‍රමාදී වෙන්න. දැන් අප්‍රමාදය තියෙන්නේ ප්‍රඥාව එක්ක. නිකං කෙනාට අප්‍රමාදී කියන කතාව ඒ කියන්නේ තේරෙන්නෙත් නෑ අදාළ නෑ අප්‍රමාදී වෙන්න ඕන ඒ නිවන මාර්ග කෘත්‍යයට මාර්ග කෘත්‍ය කියන්නේ ප්‍රඥාවේ භාවිතය හරි දැන් වහන්සේ කියන විදිහට අර සාමාන්‍ය කටයුතු වලදී ප්‍රඥාව යෙදෙන්නේ නැති වෙන්න පුළුවන් ඒ කියන්නේ ප්‍රඥාව යෙදෙන්න නම් පළවෙනි එක ඒ දැක්ම ඇවිල්ලා තියෙන්න ඕනනේ ඒ පැත්තේ ඒ දැක්ම එනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි ඒක ඥාන හතරක්. දැන් සාමාන්‍යයෙන් මේ ධර්මයක් කතා කළා කියලා ඒ ඥාන හතර නැහැ. ඥාන කියන්නේ මෙහා අපිට අර වචනින් ගලපන මට්ටම නෙවෙයි. ඊට වඩා දැක්මක් කියන වචනයක කිව්වේ ඒක.
ඥාන හතරක් කියලා කියන්නේ මොකක්ද මේ දුක්ඛේ ඥානං
දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං. ඒක ඔය හතරම තිබුණොත් තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. එකක් හරි අඩු වුණොත් එකක්වත් නැහැ අතරම. දැන් සම්මාදිට්ඨිය නැහැ.
ඥාන හතරේ කර පාර වෙන්නේ කියලා තියෙනවා
නේද? ඔව් ඒක තමයි. දැන් ඔය නිරෝධේ ඥානය කියන එකෙන් බලන්න. අර බල්ලගේ උපමාවේදී අපිට Nirodhe ඥානය තියෙනානේ නිකමටවත් වතුරේ බල්ලෙක් ඉන්නවා කියන කතාවට යන්නෙම නැහෙනේ නේ. ඒ ඥානය එක්ක අපි දන්නවා බල්ලෙක් ගැන කතා කරා නම් අරය හදාගෙන සමුදේ ඥාන.
එතකොට ඒ සම්මාදිට්ඨි මට්ටම අර ආර්ය සම්මාදිට්ඨිය කියන මට්ටම නැත්නම් ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන මට්ටම.
ඒ දෙකම එකයිනේ. ආර්ය කිව්වත් ලෝකෝත්තර කිව්වත් එකයි. ලෝකෙට අයිති සම්මාදිට්ඨිය නෙමෙයි.
ලෝකෝත්තර.
ඊතර වෙන සම්මාදිට්ඨිය. ඒකේ ඥාන හතර යෙදිලා ලෝකෙට අයිති සම්මාදිට්ඨිය කියනකොට ලෝකෙ පිළි අරන් ඒක ගැන කතාවක්.
ඒකද ස්කන්ධ නිරෝධය වෙනවා කියන්නේ ඒ වගේ අවස්ථාවක්.
ස්කන්ධ නිරෝධ. නිරෝධේ ඥානය තියෙනවා නම් ස්කන්ධ උනත් එකයි ධාතු උනත් එකයි ආයතන උනත් එකයි. ඒ ඥාන දර්ශනේ නිරෝධේ ඥානෙ තියෙනවා. ඒතට ඒක නිරෝධ වෙනව නෙමෙයි නිරෝධ වෙලා නෙමෙයි. ඥානය කියන්නේ නිරෝධ කළා නෙමෙයි නිවන නෙමෙයි. දැන් වැඩ පිළිවෙලක් තියෙනවානේ නිවන් දකින්න.
ධම්මානුධම්ම ප්‍රතිපදාව.
අන්න හරි. අන්නේ ප්‍රතිපදාව තමයි මාර්ග කෘත්‍ය කියලා මම කියන්නේ. ඒතරේ මේ මාර්ග කෘත්‍ය වෙන්නේ ප්‍රඥාව භාවිතා වුණොත් විතරනේ. ප්‍රඥාව භාවිතා වෙන්නේ නැත්නම් මාර්ග කෘත්‍ය නෙමෙයි. ඒකයි ප්‍රඥාවේ අප්‍රමාදී වෙන්න කියන්නේ. ප්‍රඥා අපමත්තස්ස. හරි? ඒ ප්‍රඥාවේ අප්‍රමාදී වෙන්න නම් ප්‍රඥාව තියෙන්න ඕනේ. ප්‍රඥාව නැති කෙනාට අප්‍රමාදී වෙන්න බැහැනේ. එයා අප්‍රමාදී වෙන්නේ ලෝකෙට අයිති පැත්තෙන්. හරි නම් පව් කරන්නේ නැහැ පින් කරන්නේ වගේ. දැන් මේ ඊතර වෙන දර්ශනයේදී අප්‍රමාදය තමයි ඔය සතර ඥානය කියන සම්මාදිට්ඨිය කියන එකේ භාවිතය. සම්මාදිට්ඨිය කියන එකේ භාවිතය තව විදිහට කිව්වොත් ආරෂ්ඨාංගික මාර්ගය වෙනවා. හරි. දැන් මාර්ග කෘත්‍ය එනත්තා සතර සතිපට්ඨාන වෙනවා. ඒ දෙකම එන්නේ නැහැ. නොදන්න කෙනාට. දන්න දකින කෙනාටයි මාර්ගය නැත්නම් ආශ්‍රය ශේඛිතීම. නොදන්න නොදකින කෙනාට ඒක කරන්න බෑ, වෙන්නේ නැහැ. කියන්නේ මේ ඥාන දර්ශනේ නැත්තම් මාර්ග කෘත්‍ය වෙනවා කියන එක වෙන්න බෑ. ඒක කියන්නේ මේ ශාසනේ, මේ ශාසනේ විතරයි කියන්නේ මගඵලලාභී ඉන්නේ. ඒ මේ ශාසනේ කියනකොට අර දන්න දකින පැත්තට එන්න ඕන. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක කියලානේ කියන්නේ. ඒ ශ්‍රුතවත් කියන්නේ බුදුහාමුදුරුවෝ කියන අර්ථේ ඇහිලා දකින. ඒකට තමයි මම අර ප්‍රඥාව හරි දැක්ම කියලා හරි වචනේ දැම්මේ. ඒතර වෙන දර්ශන.
සුත කියලා කියන්නේ අහනවා කියන්නේ. ශ්‍රුතවත් කියලා කියන්නේ අහගත්ත. ශ්‍රුතවා ආර්ය ශ්‍රාවකෝ. අහගත්ත කෙනා තමයි ආර්ය ශ්‍රාවකෙක් වෙන්නේ. මේ දර්ශනය මොකද්ද කියලා අවබෝධයෙන්පත් වෙච්ච
කෙනා. ඇහෙන්න ඕන කියන්නේ ඕක අපිට තනියෙන් හොයාගන්න බෑ. බුදු කෙනෙක් කියපු එක ඒ අර්ථය ඇහෙන්න ඕන. සද්ධර්ම ශ්‍රවණය. ඒ ඇහෙන එකත් එක්ක හුන් නැත්තම් වෙන්නේ. ඒ ඇහෙන එක අපි දන්න එක නෙමෙයි නේ ඇහෙන්නේ. ඒකට ඒක ගැන ලොකු විමසීමක් කරන්න වෙනවා. ඇහෙන එකට අනුව විමසන්න වෙනවා. අන්නේ විමසීම තුල තමයි ඔය ඥාන දර්ශනය පහළ වෙන්නේ. කියන්නේ දැන් අපිට කල්යාණ මිත්‍රයා කියන්නේ ඒ බුදුහන්දුරෝ කියපු අර්ථය පෙන්නන කෙනා. ඒකට ඒක ඇහෙන්නත් ඕන. ඇහුණටම හරියන්නේ නැහැ තමන්ගේ පැත්තෙන් ඒ විමසීම කළේ නැත්නම්. ඒකට මේ දෙපැත්තම එකට එන්න ඕන.
ඒකට මනස පුහුණු කරනවා වගේ එහෙම කොටසක් තියනවා.
මනසේ පුහුණු කිරීමක් තියනවා. ඒ පුහුණු කිරීම තමයි දැන් බුදුහාඳුරෝ කෙනෙක් ආපු ගාමම දහම කියන්නේ නෑනේ. ඉස්සෙල්ලා අර දස කතාව කියලා එකක් කරනවානේ. අර ඒවා කතා කර කර ඉඳලා ඒ කතා කරන්නේ එයාගේ මනස ගේනවා ඒ නිවන පිළිබඳව එක අහන්න පුළුවන් සුදුසු මට්ටමට. ඒ පැත්ත පෙන්නනවා ඔය චංකි සූත්‍රය කියලා එකක් තියෙනවා. ඒකදී පෙන්නනවා අර අපේ අදහසට අපි ගලපන එක. නැත්නම් අපේ තර්කයට ගලපන්නේ කොහොමද කියලා. ಜಾති පහකින්. ශ්‍රද්ධාව, සද්ධා, රුචි, අනුස්සව, ආකාර පරිවිතක්ක, දික්ඛි නිඥානක්කන්ත කියලා පහකින් ගලපලමයි අපි අහන්නේ. ඔන්න ඔය අහන බව තියනකන් මාර්ග කෘත්‍යයට එන්න බෑ. ඒ කියන්නේ ඇහෙන්නේ නෑ. ඒ කියන්නේ අපි ගලප ගන්නවා මේ කිව්වේ මේකයි කියලා. අපි දන්න එකට ගලපනවා මේ කියන්නේ මේකයි කියලා. ඒක කරන තාක් කල් අපිට ඒ හරි මාර්ගය ඇහෙන්නේ නෑ. මොකද අපි නොදන්න එකක් නේ කියන්නේ. බුදු කෙනෙක්
අපේ දැනුම් සීමාවේ අපි කැරකි
ඉන්නවා. අපේ දැනුම් සීමාවේ කැරකි කැරකි අර කිව්වේ මේකයි කියලා අපි දන්න එකට ගලප ගන්නවා. සරිත නේද මොකක්ද ඒ?
සරිත නේද රහත් වෙන්න පහ වුණා.
රහත් වෙන්න.
මට ගහයි ටිකක් මතක නෑ. බුදුහාමුදුරු ඊට පස්සේ කියනවනේ මේ මං කියන දේ ගැන හිතන්න කිව්වා.
ආ ඔය කියන්නේ. හ්ම්. ඒ බුදුහාමුදුරු නිතරම ලකින් හිටියේ සරිත නේද මොකලං හාමුදුරු ගාව. ඒ කියන්නේ
අර මොකලං හාමුදුරන්ට ලොකු උත්සාහයක් කරනවා බුදුහාමුරුම ගිහින්.
හැබැයි
හැබැයි එතනින් ගන්න එපා. මොකද ඒ දෙන්නම සෝවන් වුණානේ. දැන් මේ කියන්නේ සෝවන් වෙන්න ඕන එක. සෝවන් කෙනෙකුට බුදුහාමුදුරුව කතා කරන විදිහ වෙනවා. එයාගේ දැක්ම ඇවිල්ලානේ. මේ කියන්නේ දැක්මට එන්න ඕන ටික. එතකොට සාසනයට ඇවිල්ලානේ. දැන් ඔන්න දැන් ඒ දෙන්නට අසජේ හැමුදුරෝ කියන තැන අන්න එතන ගන්න පුළුවන්. ඒ ධම්මා හේතුප්පබව.
ඒකත් ලස්සනට ඒ අර්ථය තියෙනවා. ඒ ධම්මා හේතුප්පබව තේ සංහේතුප්පබව තේ සංජිලෝදු එවම මහසමන කියන්නේ. අනේ ඔය කියන මේ කතා කරන අර්ථයේ මේ ගාථාව තුළ ගැබ් වෙලා තියෙනවා. ඒ අදහසම හරියට හැම තැනම මට තේරෙනවා අපිට මේ අදහස එනකොට හැම තැනම පෙන්නලා තියෙන මේ අදහස කියන එක මම ගාව තියෙන්නේ දැන් අපි ඔය දැන් අර ඔබතුමාම ඉස්සරහා දැන් මේ සත්‍යය ඔය වගේ එකින් එකට කියන එක අපි ළඟට කියනවනේ. බුදුහාම මට තියෙන්නේ මේක අර දෙකේ දෙකේ පොල්ලෙන් ගහලා වගේ කෙවරම් මේක පැහැදිලි කරලා තියෙන දැන් හුඟක් තියෙනවා ඇත්තටම. මම අහන හොඳම චක්කුම් පිටකේ නිච්ඡන්වා අනිච්ඡන්වා. එතකොට මේ අවබෝධයේ මට සායනාසර උත්තර දෙනවා අනිච්ඡම් බන්ති. දැන් වගේ හුඟක් අර අනිච්ච සංඥා සූත්‍රය ගත්තා. මේ හැම එකකින්ම බුදුහාමෝ මේක අර මුලින්ම පෙන්නන මේ උපමා ටික උනත් උපමා නවයකින්ම පෙන්නන්නේ එන්නේ මුලින්ම අල්ල ගන්න හැටි එකකින් අර මොකද්ද බුබුස්තන බුබුස්තන කියලා එක
අනිච්ච සංඥා සූත්‍රය
සූත්‍රය බව නවයක් කියන එක
නවය ඔව් 9ද 10ද මන්
නවය ඔව් ඒ කියන්නේ ආය පරාල මත අර මොකද මූල පරාල කැණි මඩල ඒ කියන්නේ කැණි මඩල කියන්නේ ඒකට ගහපුකොට අනිත් අනිත් පිට පිටන්නේ නැහැ කියන එක
ඔව් අපිට තේරෙනම එක තමයි දැන් අඹ වල්ලක් තියනවා ඒක නැට්ටකින්
ඔව්
අනේ නැට්ට කපනවා වගේ වැඩක් කියනවා මේක
ඒ හැම වෙලාවකම මුල අල්ලගන්නේ කියලා අපි සමහරට වටින් වටින් ඇවිල්ලා මේක මෙතන දකින්න ඕනේ කියලා කියන්නේ.
කියන්නේ මේක වර.
ඔව් මම කරුණා ප්‍රයෝජනකින් ගත්ත කාරණාවක් තමයි. ඉතින් අපි හිතන්නේ ඒ කියන්නේ සමුදය තමයි ඉස්සර දකින්න ඕනේ. සමුදය දැකලා නිරෝධය දකින්න. ඒකට නෝනාසික නිරෝධය දැක්ක කෙනාටයි සමුදය මතුවෙන්නේ කියන එක.
ඔව් ඒ
නිරෝධය කියන එක අවබෝධය ආපු කෙනා දන්නවා මේක කොහොමද යෙදෙන්නේ කියන එක. සමුදේ කියන්නේ යෙදීමනේ හට ගැනීම කියන එක. ඒ කියන්නේ ඉස්සරණ අවබෝධයේ නිරෝධාර්ථය කියලා කියනවා. ඒ කියන්නේ ඒක
අනේ ඒකයි. දැන් ඒක ඕන පැත්තකින් කියන්න පුළුවන්. අපි දන්නේ නැහැ කෙනෙකුට අවබෝධ වෙන්නේ කොයි පැත්තෙන්ද කියලා.
හැබැයි අනිත් එක
තමයි හැබැයි සම්මා දිට්ඨිය කියනකොට හතරම යෙදෙනවා.
හතරම එකවරක්.
ඒක අනිත් කතාව තමයි සමුදේ කියන එක විතරක් එකවර යෙදෙන. ඒ කියන්නේ සමුදේ යෙදෙනවනම් එයා දන්නවා මේක යෙදෙන්නේ කොහොමද කියන එක. සමුදේ කියන මම අදහස් කළේ දැන් හරියට අර වතුර වලේ බල්ලා යෙදෙන්නේ කොහොමද කියන එක අවබෝධ වෙනකොට එයා දන්නවා යෙදීමේ ඇත්ත මොකක්ද කියලා. ඒ වගේ මේ ලෝකේ යෙදීමේ ඇත්ත දකිනකොට අර ඒ යෙදීමේ ඇත්ත දකිනකොට ඒක පිළිටන්ට බැරි වෙන අදහස.
හරි ඒ තේරෙනවද? ඒ ඇත්ත දකිනකොට කියනකොට ඥාන හතරම ඕන කියන.
ඕන කියන එක එතන අර පිළිට ඒ එක
සමුදේ වෙන්නේ නැහැ කියන අදහස වෙනකොට මේ
සමුජයක් වෙන්නේ නැහැ කියන අදහසක් පාලනය කරනවා ඒකමනේ. ඒ කියන්නේ දැන් අපිට බය නැතුව බල්ලා වතුරේ බල්ලා සකස් කරගෙන කියන්න පුළුවන් අපිට ওই Nirodhe ඥානය ඒ උපමාවයක.
උපමාව තමයි.
මේ වතුරේ බල්ලා කියන එක Nirodha ධර්මයක් කියන දැක්ම අපිට තියෙන හින්දා නේද බය නැතුව ඕක සමුදය සකස් කරගෙන කියන්න පුළුවන්. අර පොඩ්ඩක් හරි සැකයක් තිබුණා නම්
අපිට කුකුසක් තිබ්බනම් අපි ඒකට මුකුත් කියන්නේ
සමුදේම කියලා එකපාරට එන්නේ නැහැ නේ ගලපන්න වෙනවනේ දැන් මම ඒකයි අර දැක්ම කියන එක කියලා කිව්වේ දැක්මේදී ආයේ ගලපලා බලලා තර්ක කරලා බලලා නෙමෙයි කියන්නේ මේ දැක්මෙම ඒක යෙදිලා තියෙන්නේ ඒ කියන්නේ වතුරේ බල්ලෙක් කියන කතාව වෙන්නම බෑ කියන එක අපේ දැක්මක් නේ
බලන්න නැතුව මිසි කරලා
දානවා ආන්න ඒක බලන්න තියන්නේ නැහැ. මේ දැක්ම, මේ දැක්මේ පිහිටලා ඉන්නේ. හරි? මේ දැක්ම අර මං අර වැලිබත් කතාවක් කිව්වේ. මේක බත් නෙවෙයි කියන එකේ පිහිටලානේ ඉන්නේ. වෙන්නම බෑ කියන එක. වෙන්නම බෑ කියන එක තමයි නිරෝධය කියන එක. විය නොහැක්ක. විය නොහැක්ක. තේරුණා වියන හැක්කක් කියන දැක්ම තමයි Nirodhe කියන්නේ. රතුරේ බල්ලා කියන එක වියන හැක්කක්. අර වැලිපත් වත් වෙන වත් වෙනවා කියන එක වියන හැක්කක් නේ. 아무තෙන් හිතන්න දෙයක් නැහැ නේ. මේක දැක්මක්. අන්නේ ඒ දැක්ම කියන එකේ තියෙනවා Nirodhe ඥානයයි මේගොල්ලෝ හදාගෙන කියන නොදන්නකමට හදාගෙන කියන සමුදේ ඥානෙ. හරි? සකස් වීම කියන එක තියෙන්නේ නොදන්න කමත් එක්ක කියන එකත් යෙදිලා තියෙන්නේ සමුදේ කියන එකට. ඒතර නිරෝධේ ඥානෙ, සමුදේ ඥානෙ ඒ සකස් කරගෙනම ඒගොල්ල දුකටපත් වෙලා කියන එකත් එතනම තියෙනවනේ. මෝඩකමට හදාගෙන බල්ලා වතුරේ බල්ලෙක් හදාගෙන දුකටපත් වෙලා කියන එක 아무තෙන් ආයි හිත හිතා බලන්න ඕනේ නැනේ නේද? ඒ සකස් කර ගැනීමම දුකයි නේ කියලා පේනවනේ. කියන්නේ
ප්‍රෝග්‍රෑම් එක ප්‍රෝග්‍රෑම් එක මේ යන ප්‍රෝග්‍රෑම් එකකින් වෙන එකක් වෙන ප්‍රෝග්‍රෑම් එකකට මාරු වෙලා.
අපේ දැක්ම කියන්නේ වෙන කෝණකින් බලන්නේ මේක. අරයට පේන්නේ වෙන කෝණක. يعني ලෝකයට පේන කෝණේ නෙමෙයි මේ ඊතර වෙන කෝණේ. තව දුරටත් ඒ කෝණේ නෙමෙයි මේ දැක්කේ. ඒකයි කියන්නේ ලෝකේ කටයුතු කරන්න පුළුවන්. හැබැයි දැක්ම අහු වෙන්නේ නැහැ. එකතු වෙන්නේ නැහැ. මොකද මේ දැක්ම හින්දා.
හදාගන්න ඕන.
ඒ කියන්නේ ප්‍රඥාව ඉබේ පහළ වෙන්නේ නැහැ. ඒ ප්‍රඥාවනේ කියන්නේ. ඒක බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒ කියන්නේ ප්‍රඥාව ඇති කරගන්න හැටි පෙන්නනවා. ප්‍රඥාවට ආහාර මොනවාද? ඒක පෙන්නනවා සුසුසා පරිපුච්ඡා කියලා. සුසුසා කියන්නේ අහන්න ඕන. බණ අහන්න ඕන. ප්‍රශ්න කරන්න ඕන.
විමුක්තයෙන්
සීල ප්‍රසන්න කියලා කියන විදිහ පහ කියලා තේන කොටස් තිබෙන. නෑ ඒකත් නෙමෙයි. ඒ මාර්ගයට එන්න පුළුවන් විදි පහක් නේ. ඒ කොයි වෙලාවෙද දැන් මේකෙ පෙන්නන්නේ ප්‍රඥාවට ආහාර කියලා පෙන්නන්නේ. දහම ඇහෙන්න ඕන ඇහිලා විතරක් නිකන් ඉන්න බෑ. ඇහෙන එක ගැන ඒකට අනුව විමසන්න ඕන ප්‍රශ්න කරන්න ඕන. අපි ඒක ඇත්තයි කියලා නිකන් බාරගත්තට බෑ. අපේ ප්‍රඥාව අවදි වෙන්නේ නැහැ ඒක උට. දැන් බුදුහාමුදුරන්ට ප්‍රඥාව දෙන්න බෑනේ තව කෙනෙකුට. විමසන්න විදිහක් කියනවා. එතකොට විමසුවොත් එයාගේ ප්‍රඥාව අවදි වෙනවා. ගවේෂණයක් Tamanට කරන්න තියෙනවා. නිකම්ම එන්නේ නැහැ. මොකද දැන් ඇහෙනකොට ඔය ඇහෙන එක අපිට ගැළපුණොත් එහෙම අපි විමසන්නේ. ඒක අර මං යාර චංගි සූත්‍රේ ගලපනවා කියලා කිව්වේ. කියන දේ අපිට මෙහෙමයි කියලා ගැළපුණොත් එහෙම එතනින් එහාට විමසන්නේ නෑනේ. එහෙම ගැළපෙන්න බෑ හරියට දහම අහනකොට. අපිට අර කිව්වේ ගුණාංග ටිකක් වැඩෙන්න තියෙනවා. අපි තුල ගුණාංග ටිකක් වැඩෙන්න තියෙනවා. ඒකට අර ප්‍රශ්න කිරීම උදව් වෙනවා. ඒ කම්ම ආවට ගියාට මේ කියන එක පිළිගරන් හරියන්නේ නැහැ. ඒක
කියන්නේ අපිට ධර්මයක් ඇහුනහම අපි ඒක ඇතුළට
සම්මර්ෂණය කරන්න ඕන. හරියට හරියන්න ඒක තමයි වචනේ. සම්මර්ෂණයක් වෙන්න ඕන.
නිවන්දොත් පහේම තියෙනවා මේ ධර්මයේ දැනගන්නවා, ධර්මයේ සාකච්ඡා කරනවා, ධර්මයේ සම්මර්ෂණය කරනවා, ධර්මයේ සංඥානා කරනවා, ධර්මෝදම් උත්පදාවල.
ඒකේ පොඩි වෙනසක් තියෙනවා. දැන් අපි ගම්කෝ නේද? දැන් මම දහම කියනවා. ඔබ වහන්සේ අහනවා කියලා ගන්නකෝ. මම මේ අපි කරන වැඩේ නිකන්. හරි? එතකොට දැන් මට නිකන් කියන්න බෑනේ. මගේ පැත්තෙන්. මගේ සම්මර්ෂණයක් වෙනවා. ඔබ වහන්සේට නිකන් අහන්න බෑ. ඔබ වහන්සේගෙත් සම්මර්ෂණයක් වෙනවා. ඒ කියන්නේ විමසීමක් එක්කනේ අපි අහන්නේ. ඒක දැන් කියන කෙනාටත් හරියට සම්මර්ෂණය වුණොත් මටත් නිවන් දොරටු. බණ කියන ගමනොත් අවබෝධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ අහන ගමනොත් අවබෝධ වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් කියන්නේ අර සම්මර්ෂණය හරියට උගත් තමයි අවබෝධ වෙන්නේ ප්‍රඥාවයි. එහෙනම් මේ දැක්මයි. දැන් අපි අහලා තියෙන එකයි දැක්මයි දෙක. අහලා තියනා කියන්නේ දැනුමනේ. දැනුමයි දැක්මයි කියන්නේ දෙකක්. දැක්ම කියන්නේ නිකන් අර ඒක අර ප්‍රත්‍යක්ෂභාවයක් වගේනේ. දැනුම කියන්නේ ඔබ කවුරු හරි කියපු හින්දා ඒක එහෙමයි කියන්නේ. බුදුහන්දුරු කියපු හින්දා මෙහෙමයි. ඒක දැක්ම. ඒකෙන් එහාට යන්න තියෙනවා. ඒ බුදුහන්දුරු කියපු හින්දාත් නෙමෙයි මේක මෙහෙමමයි. දැක්ම ආවට පස්සේ. හරි? කට ඒ දැන් මං කියපු හින්දා නෙමෙයි තව කෙනෙක් කියපු හින්දා නෙමෙයි.
ඒකට
සැක නෑ දැන. සැක නෑ. හරියට ඒ සැකේ දුරු වෙනවා. ඒ කියන්නේ ඒ අපි අහගෙන ගියොත් නිකන් සැකේකුත් තියෙනවනේ නේද? මේක
මේ කිව්වට දැක්ම තුල සැකයක් තියෙනවනේ. ඒක දැනුම කාලෙකදී වෙනස්
වෙන්න. අනේ හරි. දැක්ම තුල සැකේ නෑ. ඒකයි ඔය වචන දෙක තමයි ඥානතෝ පස්සතෝ. ඥානතෝ කියන්නේ දැනගන්නවා. පස්සතෝ කියන්නේ දකින්න. ඥානං පස්සං යථා භූතං. ප්‍රත්‍යක්ෂ. ඒ ප්‍රත්‍යක්ෂ කියන්නේ අර ඥාන දර්ශනය, ඥාන හතරක්
කිව්වේ.
ඒ ඥාන හතර එන මට්ටම තමයි දැක්ම කියන්නේ. සාමාන්‍යයෙන් ඒ මට්ටමේ නෑ. ඒ මට්ටමට එන්න දැන් දහම ඇහෙන්නත් ඕනේ, ඒක විමසන්නත් ඕනේ. ඒත් ඒ විමසි දැන් යන්තම් හරි වගේ පේන්න පුළුවන් මේ කියන එක. එහෙම කරනකොට ඒක දැක්ම වෙලා නැහැ. ඒකට කියනවා භාවිතා බහුලීකරණ. භාවිතා කරන්න බහුලවම භාවිතා කරන්න නැවත නැවත මේක තව තව විමසන්න ඕන, Taman තනියෙනුත් විමසන්න ඕන, ඊළඟට ඒක සාකච්ඡා කරන්නත් ඕන. ඔය දෙකම එන්න ඕන. ඒ අපිට පොඩ්ඩක් හරි තාම ඉතින් ඒක ක්ලියර් නෑ ඇත්තට. හරි වගේ. දැන් අපි ඒක අපිට දදා බලන්න ඕන. Taman tuge. ඒ බලනකම ආයෙ අරක අහනවා. ඒක තමයි මම ආයෙ සාකච්ඡා කරනවා හරි අහනවා හරි.
සමහර දේවල් ටිකක් ලේසියෙන්ම තේරුම් ගියා වගේ වුණාට සමහර දේවල් බැලන් තේරුම් ගන්න බෑ හිර වෙනවා.
ඉර වෙනවා
වතුරේ ඉන්න බල්ලා කියන එක හරි ඒක අයි කරන්න පුළුවන්. හැබැයි අර කන්නාඩියේ ඒ කතාව
ඒක දැන් දැන් නෑ හුනේ.
ඔව් ඒක හිර වුණා.
ආ ඒක දැන් ආයේ බලන්න ඕන.
ඔව් ඒ වගේම මේ අර දැන් මේ සාමාන්‍ය අර ඉදිරියට වැඩ කරගෙන යනකොට ඒ වගේ අහුවෙනවා ලිහා
විතරේ. ඒක හිර වෙනවා. ඔව්. අපිට සාමාන්‍යයෙන් අර ලෝකෙට අයිතිපැත්තෙන් අපට ගැලපෙන විදිහ තමයි මුලින් එන්නේ. එතර වෙන දර්ශනය කියන එක අපි හිතන විදිහට වඩා වෙනස්. يعني අපි හිතන කෝණේ බලන කෝණේ වෙනස් වෙනවා. يعني මෙච්චර කල් ගලපපු විදිහ නෙමෙයි මේ 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 ආර්ය දර්ශනයට එනකොට. ලෝකෙට අයිති පැත්තෙන් ගලපන එක නේ අපිට පුරුදු.
පොඩි කාලේ නම් පුරුදු වෙගෙන
ආවා. ඔව්. ඒ ක්‍රමේ අපේ තියනවා, ඒ ක්‍රමේ තමයි අර ಜಾති පහකින් කියන්නේ. ශ්‍රද්ධාව හින්දා අපි පිළිගන්නවා, රුචිය අපේ කැමැත්ත හින්දා අපි පිළිගන්නවා, එහෙනම් අනුස්සව අපි අහලා තියෙන පුරුදු ක්‍රමයේ එක හින්දා පිළිගන්නවා, ඊළඟට ශ්‍රද්ධා රුචිය අනුස්සව ආකාර පරිවිතක්ක තමයි අපේ දැන් තියෙන්නේ. ඒ කියන්නේ ආකාර අනුව පරිවිතක් අපි එක එක විදිහට කල්පනා කර කර මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා අර ලොජික් එකකට දාන්නේ, තර්කයට දාන්නේ. ඒකට කියනවා ආකාර පරිවිතක්. ඒකෙන් ගැලපුණත් බෑ. ඒ තාම තර්කාවචරයි. තර්කයට අහු වෙනවා. නෑ ඒක ඉක්මවන්න තියෙනවා. මේකේ අමාරුම එක තමයි දිට්ඨි නිඥානක් කන්ති. අපි බැසගෙන ඉන්න දෘෂ්ටි වලට ගැලපෙන හින්දා හරි. ඒත් දැන් විමසීම නැති වෙනවනේ. දහම ඇහෙනකොට තිස්සෙම විමසීමයි අවදි වෙනවා. විචක්ෂණ ගති.
ආහු නොවෙන්ද නම් මේකේ අවසාන ඵලය ශුන්‍ය දෙන මට්ටම එහෙම දෙන්න පුළුවන්. يعني අපි මොකක් හරි විමසගෙන
යනකොට අපි දැන් එක්කෙනා එක එක දෘෂ්ටි වල හිරවිලා ඉන්නවා නම් ඒ බුදුහාමුදුරු කියපු තැනට එන්න
නම් අපි අපේ කොහොම අන්තිමේට
මොකද වෙන්නේ? අර අපි පටන් ගන්නකොට කතාවක් කියවනේ. ශුන්‍ය දෙයක් වෙන්නත්ද මම වෙන්නත්ද?
ආදී
ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. ඉතුරු නැතුව ඒකද කතාවෙන්ම ඈතර වෙන්න ඕන. මේ කතාවෙන් ඈතර වෙනවා කියන්නේ කල්පනා කරනවත් යමක් පිළිထන්නේ නැති.
අන්තිම ඵලය ඒක වෙන්න
ඕන. අන්තිම ඵලය කියන්නේ ඥාන දර්ශනය. ඒක ආවට පස්සේ තමයි මාර්ග වෘත්ති තියෙන්නේ. ඥාන දර්ශනේ ඇති වෙනකන් තව විදිහට සම්මාදිට්ඨිය ඇති වෙනකන් අපි ඕක කරන්න තියෙනවා. ඒ සම්මාදිට්ඨිය ඇති වෙන හැටි. සම්මාදිට්ඨිය ඇති වුණත් ඉවර නෙමෙයි මේ ගමන පටන් ගන්න දැන්. ඊතර වෙන කෘත්‍ය පටන් ගන්න ඊට පස්සේ. එතකන් අපි අර ඊතර වෙන ඥානෙ එන්න විමසීම කිරීමක් කරන්න. දැන් නිකම්ම ආව දෙන්න තමයි අර සරීත්ම ගලන් දෙන්න. යන්තම් ඇහෙනකොට ඥාන දර්ශනේ පහළ වුණානේ, සෝවන් වුණානේ. දැන් ගොඩක් අයට එහෙම වෙන්නේ නැහැ. ගොඩක් කියන්නේ කීක දෙනයිනේ එහෙම වෙලා තියෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. ඒකට එන්න ගොඩාක් විමසන්න තියෙනවා. ලොකු වැඩපිළිවෙලක් තියෙනවා. ඒ කියන්නේ දහම මේක වෙන්නේ කොහොමද මේ 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 කිය කියා ඒක බලන්න තියෙනවා. ඒ බලන හැටි දැන් එක එක්කනට ඒ ගෝචර වෙන විදි තියෙනවා. අපි හිතමු ආයතන පැත්තෙන් බලන්න පුළුවන්. ඇහැ වැඩ කරන්නේ කොහොමද? කන වැඩ කරන්නේ කොහොමද? දැන් ඔන්න මේ සද්දය ඇහෙනවා නේද? තත්තර කට්ට ඔරලෝසුවේ සද්දය ඇහෙනවානේ. දැන් ඕක වෙන්නේ කොහොමද කියලා ටිකක් විමසන්න ඕන. දැන් ඔය සිද්ධියේ මේ මේ ආයතන පැත්තෙන් බලන්න යා. මොන ආයතනද උතන උදව් වෙන්නේ? සෝත ආයතන. ඒ කියන්නේ කණෙන් ඇහෙන්න ඕන නේ. කණෙන් ඇහෙන්නත් ඕන. ඊළඟට ඇසීම කියන එකමද දැන ගැනීම. ඔරලෝසුව කියලා දැනගන්න. තත්තර කට්ට කියලා දැනගන්න.
ආයතන දරන තියෙද්දි තිබ්බ කනවා ගැනීම. ඒ මතක.
ඔක හඳුනන්නේ ඔය සම්මුතිය කතාවට වඩා අපි ඒක වෙන්නේ කොහොමද කියලා නිකන් තමන්ගේ පැත්තෙන් බලන්න. ඇසීමයි දැනගැනීමයි දෙකක් කියලා පේනවා නේද? ඇහෙනවා කියන සිද්ධියයි තත්තර කටුව කියලා දැනගන්න එකයි දෙකක් නේද? හරි? දැන් ඇසීම කියන එකේ තියනවාද ඔරලෝසුවේ කිසිම කතාවක් නැහැනේ.
ඇසීම හේතු කරගෙන තමයි
දැනගත්තේ තත්තර කටුව හරි ඔරලෝසුව කියලා හරි.
තත්තර කටේ සල්ලි අහුණා
කියලා අපි දැනගත්තානේ. දැන් මං අහන්නේ දැනගත්තු එකේ මොකක්වත් තියනද ඇසීම ඒවා නෑ.
ඇසීම ඇහිලා ඉතුරු නැතුව
නිරුද්ධ වුණ කතාවක් නෙවෙයි මම කියන්නේ. ඇසීමෙන් පරිබාහිරයි නේද දැනගත්තු ටික. ඇසීමට කිසිම අයිතියක් නැහැ නේද? නැහැ. මේ කියන්නේ ඇසීම නිසා කියන එක නෙමෙයි. දැනගත්තු එකේ නැහැ නේ ඇසුන එකේ කෑල්ලක්වත් තියනවද දැනගත්තු එකේ? නැහැ. පරිබාහිරයි. ඒකෙන් කෙලින්ම වෙනස්. හරි? ඇහෙනවා කියන සිද්ධියෙන් ඒක සිද්ධියට අයිතිම නැති එකක් තමයි දැනගත්ත ටිකේ තියෙන්නේ. නේද? ඒකට කියනවා පරිබාහිරයි කියලා. හරි? ඇසෙනවා කියන එකේ අපි හිතමුකෝ මොනවාද ඇහෙන්න තියෙන ඕන? කන තියෙන්න ඕන. සද්දේ තියෙන්න ඕන. ඒකට පහළ වුණ විඥානය කියන්නේ දැනගැනීම තියෙන්න ඕන. ඇහුණා කියලා දැනගැනීම. ඕකනේ ඇහෙනවා කියන එක. ඒකේ නෑනේ ඔරලෝසුව කියන කතාව. මේ ඔක ගැන හිතන්න ගිහින් නේද? ඒ කියන්නේ අපේ අදහස් ටිකක් නේද දැන් මේ මේ දැන ගැනීම කියනකොට.
දැනුමක්
ඒ කියන්නේ ඒ ඔන්න ඒක ආවේ කොහොමද කියන එක නෙමෙයි මේ මේ දැනගත්තු ටික අරකින් බාහිරයි නේද? වෙනස්නේ. පරිබාහිරයි. හරි? එතකොට ඔන්න මම ඇහුවොත් ඔය සිද්ධි දෙකෙන් කොයිකද මම ඉන්නේ කියලා ඇහුවොත් ඇසීමේද තත්තර කටුව කියලා දැනගැනීමේද දැනගැනීම නම් මම ඉන්නවමනේ මගේ අදහස් ටිකක් මේද
දෙකේම ඉන්න නේද මට
ඇහුණා නේද මට ඇහුණා මම හිතෙන්ට තමයි මට යන්න ඕනේ දෙවෙනි දැනගැනීම නම් කොහොමත් මම ඉන්නවා. හැබැයි ඇසීම කියන එකෙත් මම ඉන්නවනේ.
මට
ඇහුණා. මට නේ ඇහිලා තියෙන්නේ වෙන කෙනෙකුට ඇහුණ එකකින් මං හිතුවා නෙවෙයිනේ.
මට ඇහිච්චකින් මං
දැනගත්තා. මට ඇහිච්චකින් මං දැනගත්තා නේ හරියට හරි. අන්න ඔය විමසීම අවදීනවා මට. ඇහෙනවා කියන එකෙත් මම ඇදිලා දැනගන්නවා කියන එකෙත් මම ඇදිලා. හරි? එහෙනම් මේ දෙකම ලෝකේ එතර වීම නෙවෙයි. ඒ මමත් ඉන්නවා. මම දැනගත්තු දේත් ඉන්නවා. ඒ කියන්නේ ඇසීම කියන සිද්ධිය මට ලැබිලා. දැනගැනීම කියන සිද්ධිය මට ලැබිලා. නේද? ඒ කියන්නේ තත්තර කටුව කියන එකත් මට ලැබිලා තියෙන්නේ, ඇහෙනවා කියන එකත් මට ලැබිලා තියෙන්නේ. ඒ සිද්ධි දෙකේ මම ඉන්නවා. ඒත් කොහේ හරි මම යෙදෙනවා නම් අපිට ඕක විවසන්න තියෙනවා. මම යෙදෙනවා නම් ඒක ලෝකේ. ඊතර වීම නෙවෙයි. හරි? අපිට හොයන්න වෙනවා ඇසීම කියන්නේ මොකද්ද? දැන ගැනීම කියන්නේ මොකද්ද? හැබැයි ওই දෙකෙන් ඕන එකකින් Tamanta කැමති එකකින් විමසන්නත් පුළුවන්. මොකද ওই සිද්ධි දෙකේම හරියට විමසුවොත් අර මම කියන එක දකින්න පුළුවන්. ඒක කොහොමද ලකස් වෙන්නේ කියලා. ඒ තමයි සක්කාය දකින්නවා කියන්නේ. සක්කාය සක්කාය විදිහට දකින්න තමයි බුදු දහම තියෙන්නේ. සක්කාය සක්කාය විදිහට දකින්න. හැබැයි ඒක අමාරුයි කියනවා. අසලෝමෙන් අසලෝමිට විදින එක ලේසියි කියනවා. ඒක 100ට බලලා ඒකෙන් 100ට බලපු එකක් දෙපළු වෙන්න විදින එක ලේසියි කියනවා. සක්කාය සක්කාය විදිහට දකින්නට වඩා. මොකද ඒක ඥාන දර්ශන. ප්‍රඥාව ඉන්නවා. ඒත් ප්‍රඥාව පහළ වුණත් තමයි ඥාන දර්ශනේ පහළ වුණත් තමයි මේ කියන එක දකින්න පුළුවන්. ඒක නිකන් පහල වෙන්නේ නැහැ. අර දහමත් එක්ක අපිට විමසන්න වෙනවා. එහෙන එකත් එක්ක විමසන්න වෙනවා. බුදු කෙනෙක් කියන එකත් එක්ක විමසන්න වෙනවා. ඒ විමසීම තමයි සුසුසා පරිපුච්ඡා කියලා මං කියන්නේ. අහන්නත් ඕන විමසන්නත් ඕන ඒක තමාගේ පැත්තෙන් වෙන්න ඕන එක. ඒක තමයි ප්‍රඥාවට ආහාර කියලා කියන්නේ. හරි? ඒක තමයි කරන්න තියෙන දේ. පුළුවන් තරම් ඒ කියන්නේ අහන්නත් ඕන විමසන්නත් ඕන. ඒ කියන්නේ ඔකෝම කරුණු දැනගන්නවා කියන එක නෙමෙයි අහන්න ඕන කියන එක. එක කරුණක් ඇහුණා නම් ඒක මොකද්ද කියලා අපි හොඳට ප්‍රත්‍යක්ෂ වෙනකන් විමසන්න ඕන. ඒ කියන්නේ ඊතර වෙන දර්ශනයට එනකන් විමසන්න ඕන. මේ ඊතර වෙන දර්ශනයට එන්නයි බුදුහාමුදුරුව මොනව හරි කියන්නේ. ලෝකේ තව විස්තරයක් කරන්න නෙවෙයි. තේරෙන දැල්ල වෙනස් වෙනවා කියන එක ලෝකේ විස්තරයක්. ඒක ඊතර වෙන දර්ශනය නෙමෙයි. ඒක දැල්ල අනිත්‍යයි කියන්නේ අපිට ඊතර වෙන දර්ශනයට එන්න. එතන මම හිටියා නම් ඒකේ තියෙන වැරද්ද පෙන්නන දර්ශනයකට එන්න. හරි. දැන් ඇසෙනවා කියන එකේ මම හිතෙනවා නම් ඒක වෙන්නේ කොහොමද කියලා අපි විමසන්න තියෙනවා. දැනගන්න එකේ මම හිතෙනවා නම් ඒ දැන ගැනීම උනේ කොහොමද කියලා විමසන්න වෙනවා. අපිට ඇත්තටම ලේසි දැන් තප්පරටුව කියලා දැනගත්තේ කොහොමද කියන තැන විමසන එක. ඒක අපිට ගෝචරයිනේ නේ. අපි දැනගත්තු එකනේ. ඇහෙනවා කියන එක ටිකක් අමාරුයි. ඒකත් හොයන්න බැරුව නෙමෙයි. මම හුඟක් තත්පර කටුව කියලා දැනගත්තේ කොහොමද?
අතීත
මතකය. අතීත දැනුම දැනුමේ මතකයක් තියෙනවා. ඔව්. ඒක අතීත දැනුම දැන් තියෙන එකක් වෙන්න පුළුවන්ද? නැහැ. නැහැ. පරණ අත්දැකීමන්නේ. අතීත කියන්නේ මම ඒක දැන් නැහැ කියන එක නේ. ගෙවිලා ඉවරයි කියන එකනේ. නේද? ඒකට අපි අතීත දැනුම අරන් හදපු එකක් අපි විශ්වාස කළේ අතීත දෙයක් කියලා නෙමෙයි දැන් තියෙන එක. මේ සද්දයනේ දැන්නේ. සද්දයනේ තත්පර රටු වෙන්නේ. අතීත කතාවක් නෙමෙයි නේ. හැබැයි කරලා තියෙන්නේ අතීතේ අරගෙන.
වර්තමානයේ සකස් කරලා තියෙනවා.
ඔව්. අපි අතීතේ භාවිතා කරලා අපි විශ්වාස කරලා වර්තමානයේ කියලා. අතීතේ භාවිතා කරලා කියන්නේ මේ වෙලාවේ නැති දෙයක් භාවිතා කරලා. නේ? අතීත කියන්නේ දැන් නැහැනේ. නැති දෙයක් භාවිතා කරලා. ඔව්.
අපරකට කියන එක අර බොහෝ කාලයකට කලින් දැනගත් එකනේ.
ඔව්. බොහෝ කාලයකට කලින් එකක්. ඒ දැන් නැහැනේ.
ඉස්කෝලේ දිහරි කොහෙද දිහරි ඉගෙන ගත්ත දැනුමක්
අපරකට කියන එක විතර නෙමෙයිද? සද්දෙත් අපි දාගෙන තියෙනවා. සද්ද අතරින් තෝරලා ගන්න මේක ඔරලෝසේ සද්දේ කියන්නේ.
අපරාධ කියලා දෙකින් ඒ සම්දෙත් අපි අතීතේ නිකත් දැනුමක් දාගෙන ඉන්නේ. ඒක තමයි මම කියන්නේ. ඔය සිද්ධි දෙකෙන් ඕන එකකින් විමසන්න පුළුවන්. ඔය සද්දේ වෙන් කරගත්තේ කොහොමද කියලා ඕනනම් විමසන්න. ඒක එතකොට යන්නේ ඇසීම පැත්තට. අනිත් සද්ද වලින් මේ සද්ද වෙන් කරගත්තානේ. ඔව්. ඒ එතකොට ඇසීම
වෙනසක්. ඒක තුලක අප්‍රකට නැහැ
නේ. නැහැ. ඒ සද්ද තුල නෙමෙයි. අනිත් සද්ද වලින් මේ සද්ද වෙන්ක මේ කොහොමද?
අන්න ඒක තමයි.
එතකොට ඇසීම පැත්ත. මේ සද්ද නානත්වයක් දැනගත්තා. ඒකටනේ ඇහෙනවා කියන්නේ. ඒක ඇසීම මේක විමසන එක. ඕනනම් ඒක කරන්න පුළුවන්. ඕනනම් තත්පර කටුව කියන අදහස ආවේ කොහොමද? ඒ කියන්නේ තත්පර කටුව කියන එකෙත් සිද්ධි දෙකක් තියෙනවා. මම එකක් කියලා ගත්තට කල්පනා කරනවා. කල්පනා කරලා නේද දැනගත්තේ? හිතනව නේද?
හිතන
හිතන. ඒක සිතීමයි දැන ගැනීමයි කියලා තියෙනවා. අතන තියෙන ඇසීමයි දැන ගැනීමයි කියලා ඒකෙත් තියෙනවා ಜಾති දෙක. ඒක වෙනම විමසනකොට තමයි ඒක අහුවෙන්නේ. ඇසීම කියන්නේ සද්දෙද? ඇසීම කියන්නේ කනද? ඇසීම කියන්නේ සද්දෙටද? නෑනේ. ඇසීම කියන්නේ කනටද? ඒත් නෑ. එහේ ඇසීම තුලක් දැන ගැනීමක් වෙලා තියෙනා නේ. සද්දයක් කියලා. එතකොට ඇසීමේ ක්‍රියාවයි දැන ගැනීමයි එතනක් තියෙනවා. මෙතන සිතීමයි දැන ගැනීමයි කියලා, ඒ සිතීමේ ක්‍රියාවයි දැන ගැනීමයි කියලා දෙකක් තියෙනවා.
පාරක වැඩ දෙකක් වෙනවා නේද?
ඔව්.
පේනවා කියලා හිතුවා.
ඔව්. පෙනීමයි දැනගැනීමයි දෙකක්. ඔව්. දැන් මේ පේනවා පුටුව කියලා දැනගන්නවා. දෙකක්. පෙනීම කියන්නේ පුටුව නෙමෙයි. පුටුව කියන්නේ කල්පනා කිරීමන්නේ නේද? අපේ පරණ අද්දකීම ඕනනේ පුටුව කියලා දැනගන්න. ඒක කල්පනා කිරීම. හරි. ඊට පස්සේ දැන් බල්ලා වතුරේ බල්ලෙක් කියනකොට පෙනීමකුත් තියනවා දැනගැනීමකුත් තියනවා. පෙනීමෙන් මොකද්ද පේනවා කියන එකක් දැනගන්නවා. මොකද්ද පේනවා? තමයි බල්ලෙක් කියලා දන්නේ. ඒ මොකද්ද කියන එක විමසන්න ගියාම කල්පනා කරලා තමයි ඔය ඒ බල්ලෙක්. නේද?
විදර්ශනාවක්
දෙන්නේ විදර්ශනාවක්. ඒක විදර්ශනාව කියන්නේ දැන් විශේෂයෙන් මේක දකින්න විමසන්න තියනවානේ. ඒ විමසීම නෑ සීම කියන සිද්ධිය විමසන්නත් පුළුවන්. තත්තර කටුව කියලා දැන ගැනීම විමසන්නත් පුළුවන්. මොකද මේ දෙකේම එකක ඇහෙනවා කියන්නේ කනේ සෝත ආයත. තත්තර කටුව කියලා දැනගන්නේ මන ආයතනේ නේද? ඒක ඕන ආයතනය විමසන්න පුළුවන්. ආයතන හයෙන්ම අපි මුලා කරපම මුලාවල් ගන්න තමයි ඉවසන්නේ. දැන් මුලා කර ගන්නවා කියලා ලේබල් එක දැම්මට බෑ. අපිට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන කොහොමද මුලා වුනේ? ඇයි මුලා වුනේ කියලා කියන්නේ. ඒක හම්බ වෙනකන් හොයන්න තියෙනවා. හරි. අපි නිකන් ආයතන අපි මුලා කරනවා කියවට බෑ. දහම් ගුරු කියපින්න මුලා වෙනවා කියලා කියනවා. ඒක අපේ දැක්මක් වෙලා නැහැ. අපේ දැක්ම නම් අපිට කියන්න පුළුවන් නේද? ඒක දැනුමට. දැන් දැනුම උදව් කර ගන්න ඕන දැක්මට. ඥානතෝ පස්සතෝ වෙන්න ඕනනේ. ඒක අන්න ඒක අහු වෙනකම් හොයන්න තියෙනවා. දුබු වෙනවා. දොරට